හොඳයි භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තාදීව මනුස්සානං ගුන්දෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකා ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්මෝ විඤ්ඤෝහි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. යදිදං ජත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ. ආහ්නියෝ පාහ්නියෝ ධක්ඛිනියෝ අඤ්ඤලිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති. වන්දාමි චේතියං සබ්බධානී සුපදිට්ඨිතං ශාරීරික ධාතු මහාබෝධි බුද්ධරූපං සතරං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි. තමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම පූජයාමි. මුනිදස්ස ශ්‍රීපාද සරුණුවේ සුගන්ධිකාය වදනං අනන්ත සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි. තථාගතං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරම්. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගලම්. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ආහෝසි මාරස්ස පරාජයෝසි. උග්ගෝසයුම් දේව ඝනාපසන්නා ඒතේන සච්චේන ජයසු මහියං. සාදු සාදු සාදු. දෙදහස් දහාට වසරේ පස්වෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන අපි අර කලින් දවසේ සාකච්ඡාවට කොටසක් අරගෙන තා කොටසක් ගන්න බැරි වුණා නේද? අනේ පිරිස එන්න ඒ අහරුවාද සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච ඉතුරු අය. කොයිදා සාකච්ඡාවට එන්න බැරි වෙච්ච අය අකුසල බලන්න. හරි එහෙනම්. ඔව් මහත්තයා මේක ඉස්සර.
දැන් විදේට වැඩිච්ච විදසකලේ
සතුරන් නිරන්තරයෙන් අවේ අපේක්ෂාවෙන්ම සැලකිල්ලෙන් ගියාම එයාට සතුරන් අල්ලගන්න පුළුවන්. එහෙම කල්පනාවක් නැතුව මනුස්සයා ඒ නැදින් ඇවිදගෙන ගියා සතුරන් කවුද කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේ වීරියෙන් කැපවීමෙන් බණහල තියෙන මගේ මනස ප්‍රපාතයට යන දෙයක් නැතුව වීරියෙන් බණහල තියෙන එක ප්‍රතිඵලයක් ඇතුළත හිතේ විසුද්ධිය පිරිසුදුකම ඇති කරගෙන තියෙන. සිතිවිලි අතර මොනවද තිබුණත් හිතේ පාරිශුද්ධත්වයක් තියෙනවා. අර ඒ හිතේ තියෙන පාරිශුද්ධත්වය සිතිවිලි අතරට ගිහින්. ඒක කියන එක මහා මාරු වැඩක් නෙමෙයි. ඒ පාරිශුද්ධත්වයේ තුලින් ස්වභාවයට හිත දුන්න ගමන් අර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අවබෝධයේ මේ උදකම් ප්‍රසාද මාණික්කය වගේ. මේ පිරිසුදු සිත අවදි කරලා පොඩ්ඩක් විවෘතව සිටපු ගමන් අර වටේ තියෙන බොර මඩ ඔක්කොම ටික ඉන්නේ. ඒකට විනාඩි 10ක් 15ක් එන්න පුළුවන්. ඒක පොඩි දෙයක්. අපේ ගැඹුරු හිත පිරිසිදු කරගන්න එක වාහනයක් ගන්නවා වගේ අමාරුයි. අර බාහිර තියෙන සිතිවිල්ල පිරිසිදු කරන එක සරලයි වාහනේ හොදනවා වගේ වැඩ. වාහනේ හොදන එක තමයි වාහනේ ගන්න එක. වාහනේ ගන්න එක යන්නේ. වාහනේ අරගෙන තියෙනවා. පොඩක් මේ සමාජය වැඩ කරන්න ගියාම මඩ දූවිලි ඔක වදිනවා. මෙයාට අත්ගන්න මේ සෝදන පරීක්ෂ කරගන්න හැකියා තියෙන සරල දෙයක්. ඒක නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තමන්ගේ මනස විවෘතව තැබුවට පස්සේ තමන් පූර්ණ නිදහසක් ලැබෙනවා. ආයි තයි මොනවද හොයන්නේ? දැන් උදාහරණයක් වශයෙන් දැන් මම මේ අත කොහොම දිනු කරන්නකොට දැන් ඔබට ඔබේ ඔය අතේ මොකවත් නැහැ කියලා හොඳට විශ්වාසයි. දරාගෙන නැහැ කියන හොඳටම විශ්වාසයි. ඉතින් අපි මනසින් හදාගත්තොත් මේක තව මොනවා හරි ඇති කියලා බලන්න අත දිනා බලන්න ඔන්නෝ මේ මොහොතේ පිස්සුවක් වෙනවා නේ සමහරක් තියෙන්නේ මේක කියලා තියෙනවා කියලා. එන්න පාරිශුද්ධත්වයේ ප්‍රත්‍යක්ෂය පිරිසුදු බව ප්‍රත්‍යක්ෂය. අයි කලබල වෙන්න එපා. මොනවා හරි මේ මේ අත උඩට වැටුනොත් ඔබට දැනෙන්නේ.
මට එහෙම පොඩ්ඩක් දැනවා වුණනේ පොඩ්ඩක් මොකද ඉස්සෙල්ලා තිබුණ දැන් අර රාග ද්වේෂ මොහ කියන එක මම හැමදේම හදාගෙන බැලුවා. දැන් තියෙන්නේ මේ රාගයේද මගේ ඉස්මතු වෙලා තියෙන්නේ මොහේද ගොඩාක් අහුනේ ඉස්සෙල්ලාම ඇත්තම රාග චරිතයක් කියන එක මම. ඊට පස්සේ මට දැන් මගේ වැඩි වෙලා තියෙන්නේ දේශපැත්ත. මට ඒක සමහර වෙලාවට දැන් ඇවිල්ලා මම ගියා කලබල සාමාන්‍ය මම කලබල ටිකක් හදිස්සි මනුස්සෙක්. ඒ වාර ඉවෙලෙවිලි මන්ට ඒක ඉවරයක් කළා දාන්න ඕන වගේ ටිකක් මගේ ඉස්සර ඉඳලම ස්වභාවයේ තිබ්බා. ඉතින් දැන් අර ඒක ගැන හිතලා තමයි අද උදේ මම ආවුණේ ඊයේ මුළු රෑමත් බණ ඇහුවා වගේ. මම කියන්නේ බෑ කියන්නේ හොස්පිටල් තුනේ ඉඳලා වගේ ආලා හඳුරන්නේ ආමුදුරුවද මේ මට මේකට උත්තරයක් දෙන්න ඕනි කියලා හිතාගෙන මම ආවේ. ආමුදුරුවෝ මට උත්තරේ දීලා තිබුණා මේ පොටිම රෙකෝඩින් එකේ. ඉතින් මට හරි සන්තෝෂයි. මට දැන් ඊළඟට කරන්න ඕනේ ගැන
මොකද මේ උත්තරේ?
ඒක මේ හඳුරන්නේ මේ දැන් මේක මාර්ග ආමුදුරුවෝ කියන එක තමයි
දේශනා කොටස කියන්නේ උත්තරේ.
ආමුදුරුවෝ කියන්නේ මම මාර්ගඵල කියලා එකක් නැහැ මේක. ඒක තමයි වැදගත් මේකේ. ඒක තමයි මගේ උදෝටි කියන්නේ. මාර්ගඵල කියන එකක් නැහැ මේක. එන්න සුද්ධ වෙන එක තමයි තියෙන්නේ කියන්නේ. ඉතින් මම ඉවෙනම හිතුවා මගේ දැන් මේ වෙලාවේ මගේ හිත ගත්තොත් මම කොහෙටද බැඳිලා තියෙන්නේ කියන්නේ. මට ඔය 180 ප්‍රශ්න 60 ප්‍රශ්න හරියට තිබ්බ. දැන් මමත් දැන් 100ට කීයද මේ ගිහිල්ලා තියෙන්නේ? ඒක මේකත් තව චුට්ටක් තියෙනවා. රාහුලගේ අහන්නත් ඕනලා තිබ්බේ. ආම්ලනේ දැන් මමත් ඇහි කරනවා කියන්නේ මට මේ වෙලාවේ මමත් ඇහි වුණා මට. ඇත්තටම මේ මට අවබෝධය ආව දවසේ මට ඊළඟ දවසේ ඇවිදිනකොට මට කුඩින් යනවා වගේ දැනුණා. මල්දිහයන් බැලුවම ලෑස්ටිපින් කරන කෙනෙක් අර මල්දිහය බැලුවම මේ ගැඹුරක් පේන්නේ නැහැ. අර බර අයින් වෙනා තමයි පේන්නේ. දැන් අද නිකන් වස්තු නිකන් නෙවෙයි. බැලුවම අර කෙනෙක් බරක් තේරෙන්නේ නැහැ නම. ඒක දිගින්ම මම ඒක තමයි හැම වෙලෙම බැලුවේ මට ඒක නැතුව ගිහින් එහෙම සත්‍ය දෙකක් විතර මගේ අවබෝධයෙන් සැක කරා.
ඒ මගේ මල් මේ මගේ මල් කෝච්චි මේ මගේ යා ඉස්සර මල් පෝච්චියක් කවුරු හරි ඇවිල්ලා මේ පොඩි කළා පොලේ ගිහුවා ඈ කැත්තරන් ඇවිල්ලා ගිහුවා දැන් ඉතින් මල් පෝච්චියක් සුදු කරලා ඉන්නවා මොකද මේ මනුස්සයෙ පිස්සුද කියලා ඉතන නේද එන්න පුළුවන් හා තේරෙනවා අනේ ඒ කියන්නේ අදින් අල්ලගෙන ඉද්දී ඔය දුක ප්‍රශ්න එනවා සාමාන්‍ය විදිහට දකින්න පුළුවන් පරණ පැලට ගිහිල්ලා දකින්න පුළුවන් අලුත් මාලිගාවේ ඉන්න පුළුවන්. ඒකට දැන් අලුත් මාලිගාව වඩාත්ම සැපදායී නිසා පරණ පැල ගත්තේ ඉතින් යන්නේ නැහැ. පරණ පැල පිටිය නේද කියලා කල්පනා කරන්න පුළුවන්. පරණ පැලේ ඉඳගෙන දැකපු දේවල්, අහපු දේවල්, දැනපු දේවල් ඒ විදිහටම පේනවා. අලුත් පැලේ ඉඳගෙන ඒක දකින්න. විශේෂයෙන් තනතුරකට පත් වෙනවා එයා. විශේෂ තත්ත්වයක ඉඳලා ඊට පස්සේ තත්ත දත්ත විපස්සන. ඒ කියන්නේ ඉස්සරහට ගිහිල්ලා ගැටලුවක් හටගත්තොත් එතන විපස්සනාවේ ඉස්සල ගන්න. දැන් ගැටලුවක් ඇති වෙන්නේ නැතුව විසඳන්න බෑ. දැන් ඔක්කොම ටික උදාහරණ කියන ඔක්කොම ධර්ම ටික සාමීනී එකතර දේශනා කරලා ඉවර කරන්න කියනවා. ආනන්දහාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ පස්සාගේ කිලිමක් කළා. මේ මොකන්ද මේ අපි ගමින් ගමට ගිහින් මේක කී කියා යන්නේ කොහොම බුදුහාමුදුරුවෝ ඔක්කොම ටික කියලා ඉවර කරා හරියට අර يعني සිගරට නානකරනවා කියන්නේ එකක් පොතක හරි ඈ මේ නීති පොත වගේ ඔබ ලියලා ඉවර කරන්න කියලා එතකොට බුදුරජාණන් වහන්සේ දීපු උත්තර දන්නවා ආනන්ද ඔබ ලබන අවුරුද්දේ හැදෙන තුවාලෙට අද විරින් ගන්නවා දැන් බලන්න කොච්චර ලස්සන උත්තරයක්ද දැන් වාට ලබනවොත් හෙට හැදෙන ප්‍රශ්නයට අද උත්තර කියන්නේ තත්ත තත්ත විපස්සන කියන්නේ ඒකයි මට අනාගතයේදී සුඛ සුග වෙනවා ප්‍රෙෂර් වෙනවා කියලා අද බේත් අරගෙන අද වුණ උරුවා නේද දැන් තේරුණා මේ බුද්ධ ශාසනය මොකක්ද කියන්නේ අත්තත්ත විපස්සන. එතකොට ආට මුළු ජීවිතේම ලයිෆ් ටයිම් මේ බලපාන මොකක් හරි එකක් මේකේ හදන්න බෑ. ඒ දැන් ප්‍රඥාව උදා කරගෙන තියෙනවා ආලෝකය තියෙනවා. ඒ ආලෝකයෙන් ඒක විසඳගන්න අපිට ප්‍රශ්න දුරු කරගෙන යන්න අවියක් ලැබෙලා තියෙනවා. ප්‍රඥාව. ඒකට කැලෑ කියලා කියනකොට මන්නේක් හරි අවියක් හරි තියෙනවා. එයා ඒ කැලේ වෙන අතුපපාගෙන ඉස්සරහ. දැන් ඉස්සර තිබුණු ප්‍රශ්නේ තමයි මේ ධර්මයේ ප්‍රඥාවිය නැහැ. ඒකෝර ප්‍රඥාවිය නැති නිසා අතර වෙන්නේ අතරේම මායයට යනවා.
මම උගනේ ඒ දවසල කල්පනා කරා හැම වෙලේම එක දෙයක් මට වුණා. මගේ ජීවිතේ ලෞකික දේවල් ගොඩාක් මට හැම වෙලාවෙම නැති වෙලා කුඩු පට්ටම් වෙලා ගියා. ඒකන් මම පස්සේ මට මම ඊට පස්සේ මම ඒක මගේ ගොඩ හිටන්නේ. ඉතින් ඒ ස්ට්‍රෙස් එකට මම කරේ පොත් කියවන්නලු. ඒකෙන් තමයි මට මම මනෝවිද්‍යාව පුතුයි මේ උදාහරණ පුතුයි හැම එකම කිව්වා. ඉවරයක් නැතුව කිව්වා. මම දාම රැයට පැය දෙකක් පොතක් කියවන්න නැතුව නිදාගන්නේ. පුරුද්දක් කරගෙන.
මේ සාසර ධර්මයේ මේක බොහොම ඉක්මනට ප්‍රගුණ කරගන්නේ හොඳට ටෙම්පරාරි වෙච්චයි. කියන්නේ ටෙම්පරාරි වෙච්චයි. අපි තේනවා. අපි මේ මගට යොමු වෙන්නේ හොඳට ටෙම්පරාරි වෙන්න. මම භාවනාවක් කළා. හැම පොතක්ම කියවලා ඊට පස්සේ තමයි සැකහැර බලන්න පුළුවන්. නැත්තම් මේකේ අගේ සමහර අය දන්නේ නැහැ. නිකන් කටුස්සකේ කරේ මාල දැන්නා වගේ. ඒක තමයි. ඒක අගේ දැනගන්න නම් එයා ඒ පිළිබඳව දැනීම තියෙන්න ඕනේ. ඒක බොහොම හොඳ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. කොහොම හරි ස්වභාව ධර්මයෙන් ඔබට ඒ සියලු දුක් ගැහැට පෙරලගෙන තියෙනවා ප්‍රපාතයට නෙමෙයි නැගී සිටින්නේ.
තලන්න තලන්න සුවඳ නමන සඳුන් ගහක් වගේ එන්න ඔබ පුළුවන් තරම් උත්සාහ කරලා තියෙන වෙන කෙනෙක් නම් අර දහන පාරවල් වලට වැටෙනවා වැටිලා තමන් තව තව වැටෙනවා සුරාවට සුරුවට තව තවත් ජීවිතේ විනාශයක් පැත්තට යොමු කරගෙන අනවශ්‍ය විදිහට තව තවත් හොඳ වැඩක් කරලා තියෙන පොත්පත් කියවන්නේ වුණා අධ්‍යයනය කරන්නේ වුණා හොඳයි.
ඊට පස්සේ හඳුනන්නේ මම ඒ වෙලාවෙ හිතුවේ දැන් පොත් කියවලා තිබුණේ නැහැ මම එළවට අනුව බැලුවා මට මෙහෙම වෙන්නේ මම ගියාත් නතරපු මොන බවට මම හැමෙලේම එක බැලුවා ගියාත් මම මොකද කරන්නේ මම හැමදාම කතා කරන මේ බව කවද්ද කරන්නේ
දැන් ඔබට හිතෙනවද මේ හැම දෙයක්ම හොඳට කියලා?
එහෙම එහෙම හැම දෙයක්ම වෙලා තියෙන හොඳට මට හම්බෙච්ච මිනිසුන් ඉඳන් මට පහර ගහව මිනිසුන් ඉඳලා එතකොට මට වෙච්ච දේවල් නැහැ නැති වෙච්ච දේවල් වෙන්නේ නැහැ මොකද යාම හොඳ කරන වෙලාවයි.
අන්න
ඒක ගැන මම හොඳම සතුටින් ඉන්නේ. කිසිම කෙනෙක් ගැන මගේ හිතේ වෛරයක් නැහැ. මාව දාලා ගිය මිනිස්සු ගැනවත් මට මේව කරපු විදියවත් කිසිම වෛරයක් නැහැ මම හිතේ.
ඒ හැම දෙනාම එකතු වෙලා අපි ඔසවල තියලා තියෙන ගොඩක් ඉහෙලි. ගොඩක් ඉහෙලි ඔසවල. හැබැයි ඉතින් ඒගොල්ලෝ අපි ඔසවල තියන්න කලාද පහළ වෙලන්න කලාද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි ඒක පරිපලක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට ගහපු ගල් ටික අපි එකතු කළා
ගියක්.
ඒ ගල්ලෙන් ආයේ ගෑවෙන්නේ අපි මහත් එකතු කරන ගියක් හදාගත්තා. ඌ වස්න බබක් ඒක තියෙනවා. ඉතින් අද උත්තරෙත් හම්බුණා කෝ තව උත්තරෙකුත් ඉපෙගුත් හම්බුනස්සෙන් දුන්නා. මේ තත්ත විපස් නේ තව ඉස්සරහට බලන්න යද්දී තවත් තවත් පටිපිටාවන් වල සුද්ධ වෙන පොලිෂ් වෙන දේවල් ඉන්නේ. දැන් අපි ගියක් උනත් හදලා ඒක ෆිනිෂින් එකක් තියෙනවා. ඒකට තමයි ඒක තව තවත් ලස්සන. ඒ ටික ඇති වෙනවා අපි මේ සැරේ තවත් ගම්බන් ගන්න යද්දී. ඊට පස්සේ තමයි තෝරගන්න මානසික ස්වභාවය මොකද්ද? භෞතික ස්වභාවය මොකද්ද? කියන එක හොඳට තේරුම් ගන්න. තමා විසින්ම යම් විශ්තේකට කැමැත්තක් දක්වන ස්වභාවයක් තියෙනවා නම් ඒක දක්වන්න බැරි කමක් නැහැ. ඒක තමයි සිය කැමැත්තෙන්. හැබැයි සිය කැමැත්තෙන් දක්වන කැමැත්තේ ස්වභාවයේදී ඔබ දන්නව කර්මය දන්නව විපාකය දන්නව ප්‍රතිඵලය. එතකොට ඒ සියල්ලතම ඕකේ එකක් හම්බුනොත් ඒ ක්‍රියාවලිය යනවා ඒ විපාකය ඔබ ලබනවා. බාණ්ඩයක් කලින් ගන්නකොට අලෙවි කරන්න ගන්නවා වගේ තමයි. එයා දන්නවා මේ බාණ්ඩේ ගන්නවා. මට මේ බාණ්ඩේ ගෙන්නලා මේ ගන්න ඕන. එතකොට මෙයා ඒ ලාභයට කැමති නම් එයා කරන්නේ ඒ බාණ්ඩේ ගන්නවා. ඒ ලාභෙට විතරයි.
ඉස්සරින්දල මහඳුනන් මම කරපු එක දෙයක් තමයි මේ ධර්ම අවබෝධ වෙන්න කලින්ම වෙන්න තියෙන අරකම දෙය තමයි ඉස්සෙල්ලේ. මට මේකෙන් වෙන්න පුළුවන් නරකම දෙය. ඒක මට දරන්න පුළුවන් නම් මං නරක කොහොමද මට හරි කියලා හිතගෙන මං කරා.
නරකම දේ හේතුව නරකම දේ මුණ කර මුණ දෙන්න පුළුවන් ශක්තිය දෙනවා නම් එච්චරයි හරියටම හරි. එතකොට ජීවිතයේ නරකම දේ මොකද මුණ දෙන්න
තියෙන්නේ?
මරණය. හරියට මරණය. එතකොට මරණයට මුණ දෙන්න ඉගෙන ගන්න ජීවිතයන් කිස්සේකට මුණ දෙන එක ඇතුළුවා ලස්සනක් නේ. මරණය කියන්නේ කෙස්සහේ ඉඳලා හින් වෙන දවස. එතකොට මල්කෝච්චියක් අහිමි වුණාට මල්කෝච්චි 10ක් අවශ්‍ය ඕකම් කරගෙන ගියාට ප්‍රශ්නයක් නෑ. ඒක ඇතුළුවක් නෑ. ඒක ඇතුළුවක් නෑ. එතකොට අපිට අහන්න පුළුවන් තව දෙකක් ගෙදරට ගෙනල්ලා දෙන්නද කියලා අහන්න
පුළුවන්. ශ්‍රද්ධාව කියන එක මට දැන් ඉස්සර ඉඳලා ශ්‍රද්ධාව යන ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ මම බුදුහාමුදුරුවෝ පිටින් ගරු කරලා මම නමුත් පන්සල් ගිය කෙනෙක් නෙමෙයි. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? මගේ පන්සල් පදවලින් දෙකක් තුනක් කැඩෙනවා. ඒ වුණාට මම දැන් අඩුමාන දෙකක් තුනක් රකින්නවා. ඒ කියන්නේ ඒක මට ඉබේම රැකිලාම තියෙනවා. ඉතින් එහෙම මේ කොහොමෝම කීලා ගිහින් අන්තිමටම හාමුදුරනේ දැන් මට ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගිය ඔබ වහන්සේ ගාවට ආවට පස්සේ දැන් ඇවිල්ලා මම එනකොට හිතාගෙන ආවේ මාව එක්කන ආපු මේ මට උදව් කරපු අය ඉන්නවා මගේ කල්යාණ මිත්‍රයෝ. ඒගොල්ලෝ දන්නවා එනකොට මං කී කියා ළඟමට හාමුදුරුවොත් එක්ක ෆයිට් එකක් තියෙනවා. හාමුදුරුවොත් එක්ක මට ආසයි කරකට දාන් දුවන්න මං එහෙම කියලා. මට එහෙම උමනාවක් තියෙනවා. ඊට පස්සේ එහෙම ආවෙ මම. නමුත් මට දැන් ආදුරුනේ පෙරලි පෙරලි වඳින්න පුළුවන්. මම හැමදාම හිතින් පෙරලි පෙරලි වඳිනවා. පුදුම මේකක්. ඒක අර හම්බුළු ගැන මොන හරි කිව්වොත් තක්ගාලපට ඒකට පුදුම හිත ඇතුලෙන් එන භක්තියක් තියෙනවා. හරි. ඒක තමයි ශ්‍රද්ධාව කියන මට හොඳට දැන් තේරෙනවා. ඒක තමයි හරිම ශ්‍රද්ධාව.
අවිච්ඡම් ප්‍රසාදයක් හට ගන්නවා ධර්මය අවබෝධ වීමත් එක්ක වූ ප්‍රසාදයක් වූ ගෞරවය පාදයක් ඒක කියන්නේ තමන්ගේ පවුලෙන් සහෝදරයෙක් එක්ක තියෙන විවෘත භාවයටත් වැඩි සමාජලාට මෞර්යයන්ට තියෙන විවෘත භාවයටත් වැඩි අවබෝධය තුළ මේ විවෘත භාවයක් තුරුමහ කෙරේ හට ගන්න විශ්වාසයක් අවසාන චිත්තය අවසාන චිත්තය මොකද ප්‍රශ්නේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ අවසාන චිත්තය මොකද කියන්නේ පිටින් ඔක්කොම හොඳට තියෙනවා අපි දන්නවා මේ කුටුම්භාවය තුළ අවසාන චිත්තයට මෙයා කියද්දී එහෙම තනිකර තමන්ගේ වමංකාරයට තමන් බැඳෙනවා කියලා. මේ අවබෝධය තුළින් පැනනගෙන කෙනෙක් අපි දන්නවා ඒ අවසාන චිත්තෙන් පාරිශුද්ධයි. ඒ නිසා මේ මනුස්සයා අවසාන සිතෙන් පිරිසුදු නිසා එයා කෙරෙහි ඉච්චර බය නොවනවා. දැන් අවසාන සිතෙන් පිරිසුදු. ලස්සන කරගෙන යන ආයි ගැටලුවක් ඇතිව ධර්මයේ තමන්ගේ ධර්ම ඥානයේ විපස්සනාවේ උත්තරයක් ගන්න. ස්වභාවයේ දෙදින පොඩ්ඩක් හංසෙලා ඉන්න චුට්ට ඇද්දක පියාගෙන නැගිට්ටාම අලුත් කෙනෙක් හැරියද සියල්ලම ඩිලීට් කරලා ෆෝමැට් එකක් දාගෙන ආයෙත් ඉන්න වැඩ කරා.
විනාඩි ගානක් ඇතුළත ඒ සමාජයේ ප්‍රශ්නයක් ආවම විනාඩි ගානක් සමාන දවසක් පැය දෙක තුනක් ඇතුළත ඒකත් මට එනවා.
හරි.
ඒක
එනවා මට. කියලා දීලා තියෙන උදාහරණ උපරිමයට දීලා තියෙන්නේ සද්දාසක් පවතින්නේ නැහැ කියලා. සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට ගැටලුවක් සද්දාසක් පවතින්නේ නැහැ. ඒකට මොන තරම් ප්‍රබල ගැටලුවක් වුණත් දවස් 7ක් තියෙන්නේ නැහැ අවබෝධය තුළ. මොකද හේතුව දවස් 7ක් දීලා තියෙන උපරිමයට දවස් 7ක් කියන්නේ ඔබ දවසින් පැය ගානකින් උපරිම දවස් දෙකකින් තුනකින් නැති වෙනවා. මොකද මම අදිනේ මොන දෙයක් ප්‍රබල විදිහට ඔළුවට අවහාරි ප්‍රශයකක් දැම්මා ඒ ප්‍රශ්නයක ලියන්න පුළුවන්. දැන් සමහර කට්ටිය ප්‍රශ්නයක ලියා ගන්න බැරුවා මුළු ජීවිත කාලෙම තමන්ට දැනගු එකක්, සැල කරපු එකක්, නිඳා කරපු එකක් එක්ක යා මානසික ප්‍රබාධයක් නේද? දැන් මම අවබෝධ වෙච්ච කෙනෙක් ඉන්නේ. යාගේ මොන ප්‍රෙෂර් එකක් යාට ලියන්න පුළුවන්? ලිහෙනවා ඉබේටම. කොහොම කෙටි කාලයක් තුල දවස් ඒක තමයි තමයි චෙක් කරලා බලන්න. තමන්ගේ දායකය මතක් කරගන්න අවශ්‍යයි. උපන්දුවේ අවබෝධය කියන විශේෂකක් වුණ වෙලාවක් තියෙනවා ටයිම් එකක්. අක්කර කියන අවබෝධ වෙච්ච වෙලාව.
මේක උනේ මෙහෙමයි අත්‍තරම මට පළවෙනි මම බණ වාර තුනයි හඳුනන්නේ අරුවේ මම 22 මාස 26 වෙනිදා ඇහුවා. ඊට පස්සේ දෙවෙනි මාස 26 වෙනිදා පළවෙනිත් මම බණ අහන්න ආවේ. එදා මට හාමුදුරුවෝ කියන සමහර ඒවා මට ප්‍රශ්න ආවා. මේක අහන්න හාමුදුරුවෝ මට මතක විදිහට දැල් දුවා ඇඩ්‍රස් එකක් මම මට දෙන්න පුළුවන් ඇඩ්‍රස් එක විතරයි. මම ඉන්නේ එතන ඇඩ්‍රස් එක මට දෙන්න පුළුවන් ඔය යන්න ඕනි කියන එක. මට කිව්වේ කියලා. ඒක මට ඉතින් බණවාර ඉවරයි. ඊට පස්සේ මම යන ගමන් මේ යන විස්තර කි කියා හාමුදුරුවෝ ඇඩ්‍රස් එකක් දුන්නා. මේ හාමුදුරුවෝ කියන්න තුනද මම අහන්නේ හාමුදුරුවෝ මේ පාරේ කියන්නේ මොනවද කියලා. ඉතින් දැන් ඇඩ්‍රස් එක දුන්නාට යන්න බෑ. ආරේ තියෙන ගස් කොළන් මෙතන ගලක් තියෙනවා කිව්වොත් ඉහැ යන්න ඕනේ කියලා මම අහන ඊළඟ දවසේ එක කියලා මම කියලා කියනවා. ඒක ගියා. ඊට පස්සේ ඉතින් මේගොල්ලෝ ඉන්නත් දුරා මට ඔයා මේ හාමුදුරුවෝත් එක්ක මම නෑ නෑ මම තරහක් නෑ මම කියන්නේ මට ඕනේ දෙයක්. මම කියනවා ඊට ඉතින් දෙයක් කියලා මම කිව්වා. ඊට පස්සේ ඊළඟ දවසේ කොහොම හරි එනකොටම හාමුදුරුවෝ මේක දිහට ඒකට උත්තරේ දවසේ මට කිව්වා මගේ කල්යාණ මිත්‍රෝ මේ ඔයා මේ පස්සෙදලා ඉන්න බා යන්න ගිහින් ඉස්සරහට ගිහින් අහන්න මම ඕපන් එක ඉස්සරහට යන්න යන්න ඊට පස්සේ ඊළඟ මේකේ මම දවස් හොඳටම හැංගුවා මම ඒ කියන්නේ හරියට මම ඇස්තර පියාම බඳහන් සාමාන්‍ය මට නිින්දයක් නැහැ හරි වගේ හොඳට මම අහගෙන හිටියා පස්සේ බලන්න ඊට පස්සේ දැන් මට ඉඳලා මගේ ඇගේ මේ යට ඉඳලම පද වෙනවා වගේ දැනුණා ඇකිට ගන්න බැරි තරම් මේකක් ආව බනවාරි කරනකොට හරියටම අපුව ගාවට පොතුවක් විතර වෙනකන් කද්දඩතියක් ආවා ඊට පස්සේ මම ඉඳලා හාමුදුරුවෝ මෙත් හම්බෙලා හාමුදුරුවෝ මට මේ කද්දඩතියක් කියනවා ඒ මම ලිතියද සම්මුතෝ පොත බනහල ඉන්නේ කියලා ඊට පස්සේ 26 වෙනිදා ඊට පස්සේ පළවෙනි දිනේ බන ඊට පස්සේ හතර වෙනිදා බන අහන්න යනකොට හාමුදුරුවෝ මම මේ පළවෙනිදා ඉඳලා හතර වෙනිදා ගන්න දින දවස් තුනේම රැයට බනහල් තුන්වෙනිදා මුළු රැයම බනහල් ඒ කියන්නේ බනවාර දෙකක් විතර හැදුවා පැය විතර යනවනේ සමහර හතරක් ඒක අහලා මේ එදා තමයි අර මම දරි සිරිමු මේ වෙලා ආලය කරලා ආවේ ඒ දාවට පස්සේ හාමුදුරුවෝ මට මේ මම මුලින්ම මට මේකට මේක මම හරියටම මේ වුනේ මට තිත්ත පොල්ල හැමෝම පොතක් හම්බුණා ඔය මිස්ම තමයි මට දුන්නේ ඉතින් මේ ඒකේ තිබුණා මේ උග්‍රසේන බුදුහාමුදුරුව බලපු සර්කස් එකක් ගැන හරි ආසයි මේක බලන්න බුදුහාමුදුරුව සර්කස් බලවපුවා මේක අපි දැන්න ධර්ම නෙමෙයි දැස ඕක මම බැලුවා බැලුවම ඒකේ තිබුණා උග්‍රසේන ට බුදුහාමුදුරුව කිව්වගේ වර්තමානයේ අතාරින්න කියලා ඊට පස්සේ දැන් මම කොහොමත් ඉතින් අතෑරලා හිටියේ කොතමයි ගෙවල් දොරවල් නැතිලා වාහන නැතිලා නැති වෙන දින ඔක්කොම නැතිලා ඒක අමතක කළේ ඉතින් මට අනාගතේ ගැන ලොකු මේකක් තිබෙන්නේ මොකද අනාගතේ අල්ලන්න දෙයක් නැහැ මේ නැති වෙලා ඉතින් අනාගතේ දැනන්නේ නැහැ කියන එක තේරුම් ගන්න හිතේ. ඊස්සේ මම මෙතන බණ අහගෙන ඉන්නකොට හාමුදුරනේ මට දැන් වෙන්දර වැඩි මගේ හිත කලබලයි දැන්. ඊට පස්සේ දැන් මම දැන් අහගෙන
ඉන්නේ ඒකේ කතාව මේ උනගස්සුද අද කේබල්ස් දාලා ඇවිදින්න යනවා වගේ උන මේක බටයක් උඩ එයා කකුල තියලා බැලන්ස් කරනවා සමබර ආයෙ අනිත් කකුලෙන් තව එකකට පැනලා ඒක එයා බැලන්ස් කරනවා ඒක පුදුම සර්විස් එකකින් ඉස්සර පුදුම වෙනවා කොහොමද එයා ඒච්චර උන ගහක් මුලට ඉඳගෙන තමගේ මුළු ශරීරයම මේ බැලන්ස් කරගෙන ඉන්නේ කියන්නේ ඒ විදිහට කරකට ඉන්නකොට ලොකුම සර්විස් එක තමයි වර්තමානය අපහැරීම කියන එක උදාහරණ සර්විස් කාර්යයකට දුන්නා. එතකොට මිනිස්සු උනගහවතු මානවල දර්ශනික ආරෝපණයක් පත් කරනවා.
ඊට පස්සේ අන්න ඒක දැන් මට දැන් එදා දවසේ එනකොට මට දැන් ඕකේ වර්තමානය අතාරින ගැන අහන්න ඕන මම ඒක තේරිස්සුකෝ අනේ මට අර පොතමදායි කියවන්න ඒක වර්තමානය අතාරින එකක් ගැන තිබ්බනේ කියලා. ආ ඕක පොත මගේ කැඩියේ තියෙනවා ඔන්න කරන් බලනවා මට ඒක බලන්න උනේ නැහැ. මම ඇවිල්ලා ඉන්න ගත්තට පස්සේ නාමුනේ මෙතනදී පොඩ්ඩක් හිත කලබලයි නෝ අහන්න ගියා එක වෙලාවක් අහන්නේ ඊට පස්සේ මැස් එක ඇවිල්ලා පුදුම කරදරයක් වුණා මට. ඊට පස්සේ මම දැන් ආයි දැන් මට අර මෙන්න විදිහට අහන්න බැහැ දැන් ඇස් දෙක පියා නැහැ මැස්ස වදිනවා. පස්සේ ආඳුරෝ ඔහු දේශනා කළක දැන් මට තේරෙනවා දැන් මට ඔච්චර වැදීගෙන ඉන්නේ කියලා මේක. නමුත් මට ඉතුරු ටික අල්ලගන්න දෙන්නේ මාරේ හරි කරදර කරනවා දැන්. මට තේරෙනු විදිහ මම හිතපු විදිහ එහෙම මම කියන්නේ හිතපු විදිහ මට 100%ක් හරි වෙන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. දැන් මේ දැන් මට හිතෙනවා මාරයා කරදර කරනවා කියලා. ආඳුරෝ ඊපස්සේ එළියට ගිහිල්ලා අර සම්මා දිට්ඨිය කොලේ අරන් ඇවිල්ලා ආඳුරෝ නියමිත ඒක කිව්වා මේ සම්මා කියන්නේ මුකුත් නැහැ කියන එක මේ දිට්ඨිය අදාරින්න. ඒකත් එක්ක ආඳුරනේ මට අර මම දැන් හොයනවා දැන් මට ඔක්කොම ටික හරි දැන් මම වර්තමානයේ අතාරින්න හොයනකොට හොයනකොට අර මැස්ස ආපුවා. එවිල්ල මැස්ස මූණ යනකොට මට තේරුණා මේ තියෙන ස්පර්ශය මේක තමයි වර්තමානයේ. දැන් මට දැන් අතීතය අනාගතය මම අතහැරලා මේ වර්තමානයේ කියන්නේ මේ මට මේ කියන්නේ මේ මැස්සකින් එන වේදනාව නේද මගේ වර්තමානයේ කියන මට තේරුණා.
මැස්ස ඔකට දාන්නේ
නැහැ. ඉතින් මැස්ස යනකොට මට හරිම අමාරුයි දැන් මෙයා යනවා මෙහෙම මම හරි සාමාන්‍යයෙන් ඒ වගේ දවල් හරි සංවේදී මිනිස්සෙක් බර මැස්ස මේ බඳනවා හරි අමාරුයි අන්තිමට මැස්ස මගේ කට දිගේ ගියා ඇත්තට මගේ තොල් දෙක දිගේ ගියා ඒ වෙලාවේ මම හිතාගත්ත හරි මේකනේ අතාරින්න ඕනේ කියලා හිතන් ඉන්නකොට මට මේ හරියට විතර අර දැනීම නැතුව ගියා එතනින් එහාට මට දෙන්න ආරයි දැන් වර්තමානයේ එතන මට එතනින් අවබෝධයක් ආව පුදුම සන්තෝෂයක් ආවා හාමුදුරුවෝ මගේ ඉදියා බලන් ඉතින් මම දැන් හාමුදුරුවෝ එකට කිව්වා ආලෝකෝදපාදී චක්කුමෝදපාදී එහෙම කියලා මට හිතන මේ මගේ උදාන වාක්‍ය හාමුදුරුවෝ කියන්නේ මම මහා සැහැල්ලුවක් ආවා හරිම සතුටුයි මේ ඇස් දෙකෙන් කඳුළු පොඩ්ඩක් ආවා මම වෙන අයට අර මෙහෙම වෙනවා වගේ වුණේ නැහැ නමුත් ඒ වුණාට මට එහෙමයි මට තේරුණා මම නිදහස් වුණා කියන්නේ
නිදහස් ඔය නිදහසට ලේබල් එකක් අලවන්නේ නැහැ නේද ටෝකන් එකක් අලවන්නේ නැහැ ඔබ දාගන්නාට මම ටෝකන් එකද මම මේකට දාගන්නවා ඒකත් දාගන්න එපා ඒවා නැති එක තමයි මගේ තියෙන නිදහස මගේ අවබෝධය මේ නම්බර්ස් නෑ
හාමුදුරුවෝ අද කිව්වේ ඒක මම
ගොඩක් අවසක් බනහනනේ අවුදේ මහමාරක් පිටරහන ඉස්සර වගේ ලෝභකම තණ්හාව දැන් නැහැ. දන්නවනේ මොකට මොකටද ඉතින් මේ ලෝභ කරලා කියලා නේ. මොකද නෑ බොහොම හොඳයි බොහොම හොඳයි. ඒ කියන්නේ ඔක්කොටම බැඳීම නැති වුණාට තාම අස්මිමානේ තියෙනවා. ඒ කියන්නේ මට බැඳීම ගෙදර ලොක්ක වගේ නේද හිටියේ? මං අහන්නේ ගෙදර ලොව ඉතින් මානසින් ඒක තමයි අනිත් අයත් එක්ක සම්බන්ධයක් නැහැ කියලා ලොක්ක වගේ නේ ඉන්නේ. හිතෙන් ප්‍රධානිය වගේ නෙමෙයිද ඉන්නේ? බොරු කියන්නේ බා. ඔය දැන් එහෙම ඉතියත් ඉතින් ඒ එහෙමනේ ඉන්නේ. මේ ඉතින් අර තමන්ට තියෙන බැඳීම තමයි අවසානට එකතු වෙන්නේ අස්මිමානේ. තමන් කියලා කෙනාට බැඳෙනවා. දැන් ඒක තමයි ඔය රිදෙන්නේ. ඒක තමයි ඔය කකි යන්නේ දැන් එකතු වෙලා. දැන් අනිත් අය නම් අත්හරින්න මොන මොන හරි විදියකින් හපන් වුණා, තමනුත් අත්හරින්න ඕන දැන්. අර මං කියන්නේ හැන්දක් දන් දෙන්න කියලා. ගොඩාක් අය දම් බෙදනවා, බෙදුවට හැන්ද ගෙදර අරන් යනවා. එහෙ නැත්නම් හැන්ද තියා ගන්නවා. හැන්ද දන් දෙන්නම ඕන නිවන් දකින්න. ඔව් ඒක තමයි. ලෝභ ගති නැහැ, ද්වේෂ ගති නැහැ. කවුරු හොඳ කෙනෙක් ඉන්නවා. හොඳ කෙනෙක් ඉන්නවා. අන්නේ හොඳ කෙනා තමයි හැන්ද. හොඳ කෙනෙක් ඉන්නවා. එතකොට ඒ කෙනා පරීක්ෂා කරන, විදර්ශනා කරලා බලන. කවුද ඒ හොඳ කෙනා? හොඳ කෙනාගේ හොඳ කෙනාට ඇස් කීයක් තියෙනවද? ඇස් දෙකක් තියෙනවා. හොඳ කෙනාට කන් දෙකක් තියෙනවා. හොඳ කෙනාට නාසයක් තියෙනවා. හොඳ කෙනාට දිවක් තියෙනවා. හොඳ කෙනාට ශරීරයක් තියෙනවා. හොඳ කෙනාට හොඳ සිතුවිලි තියෙනවා. කවුද මේ හොඳ කෙනා? ඉතින් උපරිම තද වුණොත් කියන්න පුළුවන් මං හොඳට හොඳයි. ඉස්සරනම් ඒ විදිය දැනුත් එහෙම තමයි ශේෂ වශයෙන් හරි. ඈ හොඳට හොඳයි. අනරක් කරගන්න එපා කියන්නේ. දේශගතයක් කියන්නේ ඔව් ඒක තමයි. ඒ කියන්නේ හොඳ කෙනා. දැන් අපිට මේ හොඳ කෙනෙක් හිටියොත් නරක කෙනෙක් ඉන්නවට වැඩිය අයින් කරගන්න හරි අමාරුයි. තේරෙනවද? දැන් නරක ස්වාමි පුරුෂයෙක් හිටියොත් අයින් කළා දාන්න පුළුවන්. හොඳ කෙනෙක් හිටියොත් තයින් කරන්න බෑනේ. අනේ පව් මේ මිනිස්සයා හරි අහිංසකයි, මං කොහොමද මේ මිනිස්සයාව දාලා යන්නේ කියලා එලිලා ඉන්න නේද මේ මිනිස්සෙත් එක්ක. මං කියන්නේ මේ භෞතිකවාදී ස්වභාවයේ తত্ত্বය. එතකොට අපිට නරක කෙනෙක් හිටියොත් මොකක් හරි දොසක් කියලා කරලා පණ්ඩුවක් කියලා අයින් වෙනවා. හොඳ කෙනෙක් හිටියොත් අයින් කරන්න බෑ. තමා ළඟ තියෙන හොඳත් ඕකම තමයි. තමා ළඟ තියෙන්නේ හොඳ ඕක තමයි. ඒ නිසා හොඳ මාරේක් ඔබර කියන පුණ්‍යාභි සංඛාරා පුණ්‍යාභි සංඛාරා. අර පව් කියන ස්වභාවයේ තිබුණා මෙයාට මේක ගහලා පන්න ගන්න තිබ්බා. මෙතන පුණ්‍යාභි සංඛාරා කියන ස්වභාවය ඇති වුණාම එතකොට මම මේ හොඳ දයින් කරන්න ඕන. හොඳ කියන රාමුව ඇතුළෙම තමන් හදාගත්ත හොඳක් තියෙන එක හොඳට මතක තියාගන්න ඕන. ඈ තමන් හදාගත්ත හොඳ තියෙන්නේ. ඉතින් ඒක තමන් ස්ථාවරවම ඒකට කොටු වුණොත් එයා හිතන ලෝකෙ තියෙන හොඳම හොඳ මේක තමයි, ඊට වැඩි දෙයක් නැහැ කියලා. හදාගත්ත හොඳට ඔය බැඳිලා තියෙන්නේ. ඉතින් ඒක තමයි දැන් මම කියේ මෙච්චරලා බලන්න කියන්නේ ඒක තමයි. දැන් බලන්න හිමිසරේ එනවා පොඩ පොඩ. මුලින් කිව්ව නෑ නෑ නිකන් නෑ කියලා. දැන් එනවා හිමිසරේ. ඈ දැන් එනවා. හොඳ කෙනා දැන් අතහරින්න වෙනවා. හොඳ කෙනා අතහැරලා නරක වෙන්න කියනවා නෙමෙයි. මේ දර්ශන අවබෝධය කියලා කියන්නේ හොඳ කෙනාව අත්හරින්න. දැන් අනුකම්පාව තිබුණොත් එහෙම ඔන්න බලන්න මේ මලීදේව මහරහතන් වහන්සේ මේ රාත් වෙන්නේ යද්දි හොඳට මිදුලාම දිනවා. ඒක පෙන්නලා තියෙන්නේ මිදුලාම දින කතාවෙන් තමයි පෙන්නලා තියෙන්නේ. මොකද මේ හිත පිරිසුදු කරගෙන යන එක. මිදුල කියන්නේ හිත. පිරිසුදු කරගෙන යද්දි ඉස්සෙල්ලා ඇවිල්ලා හරකෙක් ඇවිල්ලා අවුල් කරලා ගියා. යා කලබල වුණා. අර මෙයාගේ මැස්ස වැහුවා වගේ. එනනේ. ඒක පෙන්නනවා. ඊට පස්සේ වඳුරෙක් ඇවිල්ලා කොලාතු කරලා දැම්මා. ඒකටත් එයා කලබල වුණා. ආයි අතු ගෑවා. පිරිසිදු කරා. දැන් හරකෙක් ඇවිල්ලා මිදුල වෙනසුවත් වඳුරු කොලාතු කරලා දැම්මත් එතකොට මේ හැඩි වෙලා ඒක. ඊට පස්සේ මොකද ආවේ? ආවා අඬු තුනකින් කොරෙක්. අඬු තුනකින් කොරෙක් කියන්නේ කීලිකරු දෙකකින් කකුලක් නැති මිනිස්සෙක් ආවා. ඈ මිදුලේ ඒ අඬු අඬු පාරවල් තුනක් වැඩි වැඩි ආවා. ආවහම දැන් මාරයා ආවේ අවසානේ කොහමද? අනුකම්පාව. දැන් හාමුදුරුවෝ ළඟ තියෙන ගොඩා අනුකම්පාව. දයාව, කරුණාව. දැන් අඬක් කැඩිච්ච මිනිස්සේ දැන් ඔබ වුණත් අහයි ස්වාමින් වහන්සේ එළවන්නේ කොහොමද? කකුලක් නැති අඬක් නැති නේද මිනිස්සේ කොහොමද මෙයාව අයින් කරන්න බෑනේ? එනනේ යානර අපේත් අනුකම්පාව තිබුණාම අපි ඔකට භෞතිකවාදීව රැවටෙනවා. ඈ දවසක් මිනිස්සේ කොහොම කකුලක් ගන්නෙ කියලා ආවා. හාමුදුරු කෙනෙක්ට ඊට ටෙලිෆෝන් කළා. බොරු එහෙම දැනන්නේ. නමුත් ඔය අපේ කෙනෙක් ඔය පැත්තට ආධාර එකතු කරන්න එනවා කියලා හිරලා එහේ කෙනෙක් ආවා. අර වගේම කකුලක් නැති මිනිස්සේ දැන් මගේ ඉස්සරහා ඉන්නවා. ඉන්නකොට මට පේනවා මේ මිනිස්සයා හොඳ කෙනෙක් නෙමෙයි. මෙයා මේ මද්‍රව්‍ය පාවිච්චි කරන නරක පුජ්‍යලයෙක් කියලා බැලූ බැල්මටම පේනවා. ඉතින් මම ඒ උනාට ලෑස්ති කරලා තිබුණා මුදලක් දෙන්න යාට කකුල ගන්න කියලා. ඉතින් මං ටික වෙලාවක් මොකද එහා බලාගෙන ඉඳලා කිව්වා කොළුවෝ මට ඔයාව පේනවා ඔයා නම් හොඳ කෙනෙක් නම් නෙමෙයි කියලා. මම ඔයාට දෙන්න මුදලක් ලෑස්ති කරලා තිබ්බ නිසා මම ඒක ආයෙ හරවන්නේ නැහැ. මට හිතුණනේ දෙන්න. මම ඒ රුපියල් 1000 දෙන්න හිතාගෙන තිබුණා. මම ඒකින් මේ ඒකේ මනුස්සර දුන්නා. මම කිව්වා ඔයා මේක ගෙනියන්න හැබැයි මේක ගන්න දැන්. හැබැයි ඔයා මේක නරක දෙයකට යොමු කළොත් එයාගේ එක කකුලක් නැහැ. මම කිව්වා වාගේ අනිත් කකුලක් නැති වෙයි කියලා. ඈ මේක ඔයා ගිහිල්ලා මද්‍රව්‍යයකට හරි මොකට හරි නරක දෙයකට යොමු කළොත් ඔයාගේ අනිත් කකුලක් නැති වෙයි කියලා මම දුන්නා. අර යන්නේ අරන් ගියා මූණ දෙල් වෙලා තිබුණා. එහෙම තමයි ආර්ය ශ්‍රාවකයන්ගේ වචන. ඈ මේ හොඳක් කරේ මිනිස්සයා එකකින් හරි හොඳ හොඳ පැත්තකට යොමු කරගන්න පුළුවන්ද කියලා බැලුවේ. ඈ මට පේනවා යාව හොඳ කෙනෙක් නෙමෙයි කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ අපිට අර අනුකම්පා මූඩ් එකෙන් නේද මේ සියලුම හිඟන මිනිස්සු කියලා එන කට්ටියව පුළුවන් තරම් යොදාගන්නේ අනුකම්පා මූඩ් එක. මාරයත් එහෙම මූඩ් එකක එනවා. එහෙමනේ ස්වરૂපයෙන් මාරයා එනවා. අන්න යාව අඳුර ගන්න බැරි වෙන ඕනෝට වඩා මෝඩ විදියේ අමූලිකා ශ්‍රද්ධාවක් ඕනෝට වඩා තිතමනයක් තියෙන ඕනෝට වඩා විමසුල් බුද්ධියක් නැති කෙනෙක් එනනේ. ඒ ගෙවල් මංකොල්ල කාලේ දෙන්නේත් එහෙම ඇවිල්ලා වතුර එකක් ඉල්ලන. අනේ පව් මේ මිනිස්සයා පිපාසයෙන් ඉන්නේ වතුර එකක් කියලා දෙන්න යනවා. ගියාම බෙල්ල මෙලි කළා. ඕ ඒ ගෙවල් මංකොල්ල කාලේ යනවා යාච්චියම් වල ඉන්න තැන් වල. ආ ඒ නිසා මේ අනුකම්පාව භූමිකම්පාව වෙනවායි කියනවානේ. දැන් මේ හොඳ කෙනා කියලා අල්ලගෙන ඉන්න එකත් අපි ලිහිල් කරනවා. නිදහස් කරනවා. දැන් ඒකේ ගැන පොඩ්ඩක් මේ ආදීන මේ ටිකක් කිව්වේ අම්මට ලිහිල් වෙන්න කියලා ඈ. දැන් හොඳ කෙනාවත් ලිහිල් කරනවා. ඒ කියන්නේ අපි මේ හොඳ කෙනයි නරක කෙනයි කියන ස්වરૂප දෙකෙන්ම ඉන්නේ කවුද? මාරයා. මේ ලෝකේ හොඳ කෙනෙක්වත් නරක කෙනෙක්වත් නැහැ. ඕනම දෙයක් හොඳයි කිව්වොත් හොඳයි නරකයි කිව්වොත් නරකයි. මොකක්වත් නැහැ. මේ ලෝකේ සමාජයේ හැටි කාලයක් නොටිනාකම් දේවල් කාලයක් වටිනාකම් දේවල් වෙනවා. ආන් ඒ හිත දැන් මේ දේශනා ඩිගෙන් පොඩ්ඩක් ඒක බිනෙන්නේ නැති අඩු වෙන්නේ නැති ඒකම අඩු කරගෙන යන්න අම්මා. අපිට ඒ පැත්තෙන් තමයි බාධාය ඇවිල්ලා තියෙන්නේ. අර වඳුර කොළ ගැඩුවට ප්‍රශ්නෙකුත් නැහැ, හරකා මිදුල අවින් කරාට ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් කොටා ආවහම වැටෙනවා. කොටා හරවල යවන්න තමන්ට හැකියාව තියෙනවොත් නැත්තම් මේ මිනිස්සු අර කකුල් තුනෙන් අර හැමතැනම ඇවිදලා තමන්ගේ මිදුල තමන්ගේ සිත අනුකම්පාවේ ස්වභාවය නිසා අවුල් කරගන්නවා. ඔව් දම් පින්කම් හොඳට කරන්න ඕන, ඒ කටයුතු කරන්න ඕන කියලා හිතෙනවා. හොඳයි, ඒකට කමන්නේ. ඒව සම්මුතිනේ. සම්මුතියේ දේවල් කරන්න මේ මනසින් සියල්ලට නොමෙදෙන තැනට මනස හදන්න ඕන. නිවන් දැනෙන්න නැත්තම් ඒවයින් අර දැවෙන්න පටන් ගන්න. දැන් එහෙනම් බන් ටික අහගෙන යනවා. ඊළඟ කවුද? ස්විච් එක ඔන් කරා. ස්විච් එකක් තියෙන ඔන් කරා. බටන් එකක් ඇති. එහා පැත්තේ ඉස්සරහ අනිත් පැත්තේ. අනිත් පැත්තේ. එයාට තේරෙන්නේ. අයින් කියන්නේ. ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා, තා ගොඩක් තියෙනවා. දැන් බටන් එක හොයාගන්න බැරුව හැම පැත්තෙම ගියා. එතකොට මේ කන ගැන අඩු වෙනේ. ඒක නිසා ඉතින් දැන් ওই බටන් එක හොයාගන්න ඔච්චර අමාරු නම් අර මනසේ බොත්තම හොයාගන්න ඔච්චර අමාරුයි. ඒක හරි අමාරු. හොඳයි ගොඩක් අඩුයි ප්‍රතිඵලයක් තියෙනවා නේ. ප්‍රතිඵලයක් තියෙනවා. කරන්න තියෙන හොඳම දේ තමයි කල්යාණ මිත්‍රත්වයේ අඳුනගෙන තියෙනවනම් සද්ධර්ම ශ්‍රවණය කිරීමම. සද්ධර්මයේ ශ්‍රවණය කරනවත් එක්කම බොහොම වේගවත් විදර්ශනාවට අනුව කරුණුකාරණාවල පැහැදිලිතාවය හටගන්නවා. කරුණුකාරණාවල පැහැදිලිතාවය හටගන්නා තරමටම ඒවත් එක්ක පරිවර්තනය වෙන එක තමන්ගේ වැඩ. ඒ තත්ත්වයට පරිවර්තනය වුණොත් ඇතුළ තියෙන අරකලාට කරන ගතිය, මතක තියාගෙන ඉන්න රිටර්න් නැදෙන ගතිය, ඒව නැති වෙලා යනවා. ඉතින් ස්වභාවයකින් සාමාන්‍යයෙන් එහෙම තියෙනවා නේද? මොනවා හරි කළොත් කිව්වොත් එහෙම ටිකක් මතක තියාගෙන ඉඳලා කොයි වෙලාවක හරි අවස්ථාවක් යනකම් ඉඳලා දෙනව නේද රිටර්න්? එහෙමත් එහෙම නෑ, දැන් නෑ. බොහොම හොඳයි. ඈ ආව හරි රිටර්න්ස් දෙන්නේ බලාගෙන ඉඳලා දෙන්නම් වැඩේ කියලා නේ. අඩු කරගන්න. මොකද ගතිය තමයි සසර යන්නේ, ගතිය තමයි උපදින්නේ. උපන්නා වූ මනුෂ්‍යාත්මයේ ඉඳලා පල්ලෙහා ආත්මයකට යන්න උවමනාවක් නෑ. ඔය කවි කී කියේ මල් පූජ කර කර බල්පැල් ඇද ඇද ඉන්නව නේද පිටින්? හොඳ බෞද්ධ හොඳ පිළිවෙලට ඇඳලා තියෙනවා, හොඳට කතා කරනවා, ඈ කටේ තියෙන නිකන් පැණි බේරන වචන කැහුත හොඳ තේනනේ. ඔය එක්තරා විශාල ආරාමය මම හොඳට බල්ලා තියෙනවා. මේ එක එක ලොකු මෙඩිටේෂන් කියලා ගෙනියන තැන් එන්නත් පුළුවන්. කැහුත හරි කැහුත. ඒ නිසා අපි කැහුත හොඳට තියාගන්න. ඒ ගමි වචනයක් නේද? කැහුත කියන්නේ පපුව. පපුව හොඳ වෙන්න ඕන. ඒ නිසා පපුව හොඳ කරගන්න ඒ වැඩ පිළිවෙල යන එකට කියනවා චිත්ත පාරිශුද්ධත්වය. නේද? අපිට තේරෙන වචන වලින් ඕම චිත්ත පාරිශුද්ධත්වය කිව්වම ඔක ඇතුළට යන්නේ නැහැ. කැහුත කිව්වම වදිනවා. ඈ කැවුත පිරිසුදු වෙන්න ඕන. ආන්නේ පිරිසුදු කරගන්න වැඩ පිළිවෙල දිගටම ওই යන ක්‍රමයෙන් හරි. බනහගෙන යනවනේ. කන ඇහෙන්නේ නැති එක දැන් ඔක වැඩි වෙනවා. තව වැඩි වෙන්න කලින් ඉක්මනින් අහන්න. ඉක්මනින් අහලා අප්‍රමාදීව මහන්සි වෙන්න අර ජීවිතේ වෙන වෙන දේවල් වලට දීපු ශක්තියින් සියල්ල ධර්මයට දෙන්න. ජීනහන එතකොට දකින්න පුළුවන් අපට. හොඳයි. දැන් පුදුසාරයි. ඊළඟ පවුද එන්න හිටියේ. අමාරුයි අල්ලගත්ත දේවල් අතහැරලා දාන්න හරි අමාරුයි. දැන් අපි මෙහෙම කෙනෙකුට යමක් දුන්නයි කියලා ඒ පුජ්‍යලයටත් ඒක සදාකාලික වෙන්නේ නැහැ. දැන් මම මේ තෑග්ගක් මොකක් හරි මැනයන් මේක දුන්නයි කියලා මේක ඔය මැනියුලකවත් සදාකාලික වෙන්නේ නැහැ. මේක අනුගමනය කරන්නේ ලෝකේ න්‍යාය. මේක දිරා යන්න මේක එක්ස්පයර් වෙන්න කොච්චර කාලයක්ද දාලා තියෙන්නේ, ඒ විදිහට මේව දිරා යනවා. ඒ නිසා මේ ලෝකේ කාට ඉඩමක් අයිති වෙලා තිබුණා, කාට මොනම අයිතියක් තිබුණා, ඒ කිසිවක් ඒගොල්ලන්ට අයිති කරගන්නත් බෑ. ඒ නිසා මේ ලෝකේ කිසි දෙයක් මට අයිති කරගන්නත් බෑ, අන්න අයට අයිති කරගන්නත් බෑ. ඒක යථාර්ථය. ඉතින් අපේ හිත මේක තේරුම් ගන්න නැතුව හිතුවොත් මම මෙහෙම යමක් ඔබට දෙනවා, එතකොට දැන් මගේ අයිතිය තිබුණේ, දැන් ඒක අනෙක් කෙනාගේ අයිතිය තියෙන්නේ කියලා. ඒක බොරු. ඒක හුදු නාම මාත්‍රික සම්මුතියක් විතරයි. තේරෙනවනේ? ඔව්. දැන් අපි ඉන්න ඔය එක හාමුදුරු කෙනෙක්. මම දන්නවා දුෂ්ට හාමුදුරුවරු ඉන්නවනේ. ලොකු හාමුදුරුවෝ ඉන්නවා, ඊට පස්සේ දෙවැනියා ඉන්නවා, ඊට පස්සේ තුන්වැනියා ඉන්නවා. අර තුන්වැනි හාමුදුරුවෝ දෙවෙනි හාමුදුරුවෝ වසවිසක් දීලා මැරුවා. හාමුදුරුවෝ. දන්නවනේ අපි පන්සල් වල දින කාලපොතේ දිහා බැලුවා මේ දෙවෙනි හාමුදුරුවෝ මැරුවා තුන්වෙනි හාමුදුරුවෝ. ඊට පස්සේ ලොකු නායක හාමුදුරුවන්ගේ ඉතින් ගුරුන් වහන්සේ නිසා කියලා මරන්න නැතුව ඇති. එහෙමත් කියන්න බෑ, ඒවා මරාගෙන හාදේ ඉන්නවා. ඊට පස්සේ මොකද වුනේ? අර හාමුදුරුවෝ මැරිලා ගියා. ඊට පස්සේ මෙයා කාලයක් ඉඳලා අර විශාල ධන සම්පත් දාන්නේ ලැබෙන ඒ විහාරස්ථානේ රාජමහා විහාරස්ථානය අධිපති වුණා. එයාට ඒ විහාරස්ථානය කරන්න හම්බුනේ බොහෝම ටික කාලයක්. එයා හටට ගැහැදලා මලා. තේරුණානේ? එයාට ගැහැදලා මලා. දැන් එතකොට මේක අයිති කරගත්තේ අවුරුදු ගාණ ජීවිතේ බොහෝ කාලයක් රැකගෙන ඉඳලා නායක හඳුරු අපවත් වෙනකම්ම බලාගෙන ඉන්නෝ ඊළඟ එක්කෙන ලොක්ක වෙන්න. දැන් මේ අපි වෙනම ගිහිල්ලා මේ පන්සලක් මෙහෙම හදාගෙන ඉන්නේ ඇයි? අනේ නායක හඳුරු මරණකම් කියලා බල බල හින්න ඕනේ අපේ සේවය කරන්න. ඈ අපි පැලක් හරි අතෝගෙන අපිට නිදහසේ අපි බලන් ටිකක් කියනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ නායක සාහිඳහන්සේ කෙනෙක්ගේ කිසිම දෙයක්. අම්මා තාත්තගේ බලාපොරොත්තු වෙන්නේ අපි කටලේ රහ වෙනකම් බන කියනවා, උගුර පැලෙනවා, කැඩෙනවා, ලේනවා. එහෙම කිව්වාම ඉතින් මිනිස්සු අපේ තියෙන අවශ්‍යතාවයක් බලන මොකද්ද තියෙන්නේ කියලා ඉරලා මේ හැම අවශ්‍යතාවයක් වගේම ඇත්තෙම මේ දායකව මට නම් සම්පූර්ණ කරලා තියෙන්නේ. හැම දෙයක් වගේ තියෙනවා. හරි. එතකොට ඕනෝට වැඩිය සංවේදීව හිතන්න එපා. සංවේදීව හිතන්න එපා. මේ සියලුම සංස්කාරක ධර්මයෝ අපි කැමති විදිහට පවතින්නේ නැහැ. අපි සංවේදී වුණයි කියලා හිතන්නේ අපි හිතනවා අපේ ආදරය, අපේ ගෞරවය, අපේ ලෙන්ගතුකම හරි උදාර දෙයක් කියලා හිතලා අපි ඒක දෙන්න පටන් ගත්තා. දරුවන්ට ආදරය කරන්න පටන් ගත්තා. ඈ ඊට පස්සේ ඒගොල්ලන්ට මේක කාලයක් යනකොට ඒගොල්ලොම කියනවා කරදරයක් කියලා. එතකොට අපි කල්පනා කරනවා අපි දෙන්නේ ආදරයේ සෙනෙහස කොහොමද ඒගොල්ලන්ට කරදරයක් වෙන්නේ ඒක කියලා. පස්සේ තමයි තේරෙන්නේ මේ ආදරයේ සෙනෙහස කරුණාව වුණත් ඒගොල්ලෝ ඉල්ලන්නේ නැත්නම් ඒගොල්ලන්ට කරදරයක් තමයි කියලා. ඊට පස්සේ ප්‍රධානම මෙතන වරද මම එක්ක ඉන්නවා. මම අම්මා කෙනෙක්. මම එක්ක ඉන්නවා. මම ස්ත්‍රියක්. මම බෞද්ධ කාන්තාවක්. මම මේ වගේ කෙනෙක් කියලා ඒ තියෙන දෘශ්‍යමාලාව තියෙනවා. මමෙක් හැටියට වැඩ කරනවා. මමෙක් හැටියට වැඩ කරන්නේ හොඳ නමක් ගන්න. ඒ එකකවත් අවසානයේ හොඳ නමක් පෙරලෙන්නේ නැති වෙනකොට හරීම සංවේගයි. හොඳ කෙනෙක් වෙන්න යනකොට නරක කෙනෙක් වුණාට වඩා අපහසුයි. හොඳ කෙනෙක් වෙන්නත් එපා, නරක කෙනෙක් වෙන්නත් එපා. නරක කෙනෙක් වෙන්නත් එපා, හොඳ කෙනෙක් වෙන්නත් එපා. කවුද වෙන්නේ? දෙකම නැති වුණාට පස්සේ කවුද? මමත්වේ නැති වෙනවා. කිසිවෙක් නැති වෙන්න ඕන. කිසිවෙක් නැති වෙන්න ඕන. කිසිවෙක් නැති වුණාම ආන්න යාට යථාවාදී තථාකාරී ස්වභාවය, තත්තාකාරය පවතින ස්වභාවය, යථා තත්ත්වය හොඳට පේනවා. ඊට පස්සේ යා දකිනවා ස්වභාවිකත්වය කියන එක මොකක්ද කියලා දන්නවා. මිනිස් ස්වභාවය හඳුනා ගන්නවා, සත්ත්ව ස්වභාවයන් හඳුනා ගන්නවා, ගහකොළේ පරිසරයේ කාලගුණයේ තියෙන ස්වභාවය හඳුනා ගන්නවා, තමන්ගේ මනසේ ස්වභාවය දන්නවා, තමන්ගේ මොළයේ ස්වභාවය තමන් දන්නවා, තමන්ගේ ඉන්ද්‍රියන් වල ස්වභාවය තමන් දන්නවා. හැම දෙයකම ස්වභාවය විද්‍යාව යවපදවාගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට යමක උපාදය, තිතිය, භංගය දන්න කෙනෙකුට දුක් වෙන්නේ නැහැ. දැන් උදේ කඩල බුදුහාමුදුරුවන්ට මේ පූජා කරන මල්වල අපි අත්දැකීමින්ම දැකලා දැකලා අපි දන්නවා මේක හවස වෙනකොට පර වෙනවා, හිට වෙනකොට මේව වතුරවල තැම්බිලා තියෙනවා කියලා. අපි මේක දැකලා දුක් වෙන්නේ නැහැ. අනේ ඊය ලස්සනට තිබ්බා. මොකද අපි මේක උපාදයක්, තිතියක්, භංගයක් දන්නවා. ජීවිතේ හැම දෙයක් කෙරෙහිම මේ හට ගැනීම සහ නැතිවීම පිළිබඳව අවබෝධය හරියට තේරුම් ගත්තට පස්සේ කිසිම දෙයක් අපිට තැවෙන්න, දුක් වෙන්න, පීඩා ඇති කර ගන්න කාරණා නැත. ඕනොට වඩා හිතට බර කරලා සංවේදී වෙන්න නැතුව බණ අහන්න, ඒ කණේ මට අතහැර ගන්න බෑ කියලා කියන දෙයක් නැහැ. බින්ද පුරුද්ද වෙච්ච ස්වභාවය දෙන මේ පුරුද්ද තුල තමන් අවදි වෙන්න. අපි කරුවලේ සරපේක් අල්ලා ගත්තට ආලෝකයේ වැටිච්ච එක මං අතහරිනවා. එනිසා වහාම මේ තමන් ප්‍රඥාව අවදි කරලා බැලුවට පස්සේ තමන්ගේ දුර්වලතා පේනවා ධර්මයේ තුලින්. ඒක නිදහස් වෙන. ඒක නිදහස් වෙලා ආයි කොහක්වත් යන්න ඕනේ නැහැ. නිදහස කියන්නේ නිදහස්. නිදහස තියෙන තරම් පවතින තරක් නැහැ. මෙතර නිදහස් වුණොත් මෙතර නිදහස්. එතන නිදහස කොහොමවත් ගෙනියන්න බෑ. ඒ මොහොතේ නිදහස. හැම මොහොතකම තියෙනවා නිදහස. තමන් මේ මොහොතේ නිදහස් වෙන්නේ මේ මොහොතේ නිදහස්. ඒ වගේම කවලම් කරගන්න එපා. තව බණත් එක කවලම් කරගන්නවානේ. අන්න ඒක පොඩි කවලමක් කියනවා. ඒකට පොලේ පොඩ්ඩක් මුලේ එමේ පොට යනවා. එතකොට දැන්නනේ මේ කියලා තියෙන්නේ ඒක තමයි. තමන් කවලම් කරගන්න එපා. තමන්ට හරි මග හරියට නිවැරදිව පේනවා නම් ඒ මගම තමන් දිගට ගමන් කරන්න. ආයි ආයි අර අනවබෝධයෙන් යුක්තව ඔය කැරකි කැරකි පාරක් දන්නේ නැති මිනිස්සෙක් වගේ වෙන්න එපා. ඍජු ප්‍රතිපදාවක තමන් ගමන් කරන්න ඕනේ. ඒ නිසා මෑණන් වහන්සේට සම්මුති ධර්ම දැන් අවශ්‍ය නැහැ. දැන් ජීවිත කාලය ගෙවිලානේ. ඈ මව්පියන්ට සලකන විදිය, දරුවන්ට සලකන විදිය, සමාජ සේවා කරන විදිය, දන් දෙන විදිය මෑණන්ට ඉගන්නන්න ඕනේ. ඉගෙනගෙන ඉවරයි. දැන් ආයි කවලම් කරගන්න එපා. දැන් මෑණන්ට අවශ්‍ය කරලා තියෙන අඩුපාඩුව මේ සද්ධර්ම අවබෝධයේ ඒ පිණිසම මනස මේ යොමු කරලා බණ්ඩික අහගෙන යන කවලම් වුණොත් ඔළුව පටලැවෙනවා. ඈ පටලැවෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තැම්බීගෙන යන බත් ටිකට මැදින් තව ටිකක් කාල ටිකක් දාන්න. සද්ධර්මයෙන් කරණ ගීගෙන එන දෙයකට තව ඒ හරි ආමුදුරු කෙනෙක්ගේ ආයි මොකක් හරි දෘෂ්ටියක් හරි මොකක් හරි එකක් අල්ලලා ටිකක් දානවා මේකට. දැන් මං අරකයි මේකයි එකට තැම්බෙනවා. ඊට පස්සේ කියයි ටිකක් අමුයි ටිකක් තැම්බිලා මොකද්ද කවලමක් තියෙනවා කන්න බැරි ගතියක් කොහොම හරි තියෙනවා. ඒක කරගන්න එපා. බුදුසම්මා කට්ටිය මේ කමෙන්ට්ස් එහෙමත් දාලා තිබ්බා. මේ හැමදෙරණේ අපි හෙට එන්නම් හෙල්මට් එකකුත් දාගෙන සාකච්ඡා කරන්න කියලා. හැමදෙරු බණී කියලා බැන්නේ නැහැ නේද අද? අයි බණින්න තැනක් ආවොත් ඉතින් බණින්නත් ඕන නේද? නොගහ හදන ළමයයි හැඳිනෝගා හදන හොද්දයි දෙකම එකයි කියනවනේ. එතකොට දඬුවමක් නොදී දඬුවමක් දිය යුතුද ඒකට? කටයුතු කරන්න බෑනේ ආවිසරණ. චන්න ට මොකද්ද අවසානයේ බුදුහාමුදුරු දෙන්න කියලා පිරුණම් පැවේ මොන දඬුවමද? බ්‍රහ්ම ද බ්‍රහ්ම දල්ලනේ දෙන්න කියලා පිරුණම් පැවේ. ඉතින් ඇයි එච්චර කාලයක් ළඟින් ඉඳපු මහා අතිජාත මිත්‍රයා ගී කාලේ ඉඳලම එකට උපත ලබලා එක දවසේනේ එක දවසේ උපත ලබලා ඉල්ලුවේ මගේ පුත්‍රයාටත් මේ එතන සේවය කරන්න දෙන්න කියලා ඒතර එක ලැබුණා. එයාගේ තිබුණ මොකද උද්දච්චකමක් තිබ්බා. ඉතින් පැරණි මහසේ කොහොමද සැනසීමෙන් සහනයෙන් ඉන්නවද? ගොඩක් වෙලාවට සහනයෙන් ඉන්නවා. අසහනයක් නැති වෙන වෙලාවල් වලදී බලන්න ඒක මොකද්ද මේ කොයි නිසා අසහනයක්ද? මේක භෞතිකාත්වේ නිසා ඇති වෙන අසහනයක්. දැන් උදාහරණයක් ලෙස මට දහඩිය නිසා ඇති වෙන අසහනයක් අපහසුවක් තියෙනවා නම් එතකොට මම තේරුම් ගන්නවා මේ මානසික විචිප්තතාවය මේ හටගන්නේ මේ විහිස මට දැනෙන්නේ මානසිකව නෙමෙයි මට ගොඩාක් මේ රස්නේ වැඩි මේ දහඩියයි. එතකොට ඒක මානසින්ම නෙමෙයි ඒකට පිළිතුරු සපයන්න තියෙන්නේ. අපි ඉක්මනින්ම ෆෑන් එකක් ළඟට යන්න ඕනේ, ඒසී එකක් දාගන්න ඕනේ, ගෙවලකට යන්න ඕනේ. තේරෙනනේ? ඈ එතකොට අපි අපිට ඇති වෙන අසහනයක් තිබ්බහම අපි ඒක කල්පනා කරන කුමන හේතුවකින්ද ඒක ඇති වෙන්නේ? ආනේ මොහොතේ මොහොතේ ඒක දැකලා ඒ කාරණේ දුරු කරපු ගමන් ඒ අසහනේ ඉවරයි. දැන් ණයක් අරගෙන ණයක් දෙන්න නැතුව ඒක අසහනේ. දැන් කල්පනා කරන්න ඕනේ මම මේ අනන සුඛය කියන එක තමයි දැන් මේ මට නැති වෙලා තියෙන්නේ. නිවන් දැක්කත් ණය ගත්තොත් පීඩනය. නිවන් දැකපු රහතන් වහන්සේ හැරි ලීසින් එකක් දාලා වාහනයක් ගත්තොත් පීඩනය. එතකොට අනන සුඛය එයාට නැහැ. එතකොට බලන්න හැමදෙස්සෙම තමන්ට පීඩාවක් ආවම ඒ පීඩාව කොහෙද එන්නේ කියලා. ඒ පීඩාව කොහෙද එන්නේ කියලා. වටේ තියෙන ගෙවල් වල කිරිසු ගහ ගන්නවා. ඒගොල්ලෝ සමහර ලාට ජොලියට ඒ දේ කරන්නේ බොහොම විනෝදෙට. දැන් කොට්ට පොර ගහගන්නේ මේ අවුරුද්දට. ඒව පුරුදු වෙනවා. අවුරුදු උත්සවයේදී පව පොඩි ට්‍රේනින් එකක් ගන්නවා. අපි අවුරුද්ද පුරාම ගහගත්ත එකේ අදත් ගහ ගන්න ඕනේ. ඒ වගේම ගහගෙන පුරුදු වෙලා පුරුදු වෙන්න ඕන. එහෙම තියෙනවා සමහර ලාට මේ ලයිෆ් එක අලුත් වෙන්න හැල්ලු ගෙදර රණ්ඩු වෙලා යාළු වෙලා එහෙම නැති වුණා. මිනිස්සුන්ට වෙන ගැඹුරු දර්ශනයක් නැහැනේ. එන්න රණ්ඩු කරගන්නයි ඈ පොර කන්නයි කෑම කන්නයි ඈ ඔය දෙක පොඩි වෙනසකට කරන්නේ ඕක තමයි. ඉතින් ඒවා ඉතින් මිනිස්සුගේ අයිතිවාසිකම්. අපිට ඒවා ගැන හිතන්න උවමනාව නැහැ. එතකොට මනසට කියන්නේ ඔබ අනිත් ඒවල් වල තියෙන ප්‍රශ්න විසඳන්න යන කලින් නුඹේ ප්‍රශ්න විසඳගෙන නුඹේ අවබෝධය දිනු කරගෙන කටයුතු කරන්න කියලා මනසට අවවාද කරන්න ඕන. මේ වටේ තියෙන ඒවා අපිට මොකටද? ඒ කියන්නේ අල්ලපු ගෙවල් වල ළමයින්ට එහෙමයි ගහලා ඒගොල්ලෝ අඬනකොට මෑණියන්ට ඒක දුකක්. ඒවට තමයි මෑණන් වහන්සේ මේ රජයෙන් හදලා තියෙනවා ළමා ආරක්ෂක අධිකාරියක් හදලා තියෙනවා ග්‍රාම සේවක දාලා තියෙනවා පොලිසිය දාලා තියෙනවා. ඉතින් ඒ සේවාවල් වල ජොබ් එක කරන්නේ නැහැනේ. ඔබතුමී ඕක මැදට ගිහිල්ලා යංගිසි සර්විස් එකක් කරන්න ගියොත් එහෙම පොලිසිය ගහලා බණ්ඩන ඔයාට අයිති දේවා කරගන්න අමගලුද මෙද ගන්නේ කියලා. ඒ නිසා වහම කියන්නේ ඒකේ ගොල්ලන්ගේ වැඩක්. දැන් මෑණන් වහන්සේ දකින්නේ ළමයෙකුට ගහනවායි කියන සිද්ධිය. හැබැයි ඇත්තෙන්ම ළමයා කරපු දේ සම්බන්ධයෙන් මෑණි අවබෝධයට පත්තුරුත් එහෙම මෑණියෝ හිතේ මූට ගහලා මදි කියලා. දැන් හරියට හස්බන්ඩ් ගහනවා කියලා මෑණන් අහස දුක් වෙනවා පටියෙන් ගහනවා කියලා. හැබැයි ගෑණි කරපු දේ අහුනොත් එහෙම මේකෙද ගහලා මදි කියන්නේ තියෙනවා. ඒ නිසා අපි දන්නේ නෑ එහෙමත් දේවල් එන වෙලාවල් තියෙනවා. අනේ පව් කියලා හිතනවා. නමුත් ඒකේ ගැටලුව දැක්කාම හිතනවා මේ ගහලා මදිනේ කියලා. ඒ නිසා ඒවා අපිට අදාළ දේවල් නෙමෙයි. ඒවා මාර බාධක හැටියට සලකලා මාර බාධක වලින් මේ අයින් වෙන්නේ. ඒ ශබ්දය වුණාම ශබ්දයක් පමණයි. ශබ්දයක් ශබ්දයක් කියලා අහලා තමන්ගේ ගෙදර තමන් වැඩ බලා ගන්න. තවන්න කරදර නම් කෑ ගොස්සන් ගන්නව නිසා පොලිසියට කෝල් කරලා කියන්න පුළුවන්. ආවල් පොලිසිය කෑ ගන්නවා අපිට හරි. අපි නිදහසට බාධාක් කියලා. නේ? එහෙම කියන්නේ නැතුව ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැන හිත හිතා ඉන්න උවමනාව නැහැ. නැහැ. හොඳයි. දැන් එතකොට මේ වටේ තියෙන ගෙවල් වල ප්‍රශ්න වලින් මිදෙන්නම මේ කල්පනා කර කර ඉන්නෝ හිතේ නිදහසින් මිදෙන්න. එතකොට වෙලාව නැති වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. මේකට මොකද කරන්නේ දැන්? ওই විදියට ගිහිල්ලා කැලේකට ගියොත් ওই ප්‍රශ්නේ වෙන විදියකට එනවා. ඊට පස්සේ වඳුරු පනිනවා කියන්නේ. මදුරුව කනවා කියන්නේ. මේකේ පත්තායි හිටියා ගරුලෙක් ආව ඊයේ සර්පෙක් ආව ඉතින් දැන් හැමතිස්සෙම මම බයෙන් ඉන්නේ සර්පයෝයි කියලා කියයි. ඒ නිසා එහෙම බාධා නැති තැන කොහෙවත්වත් නැහැ. අන්න ඒ නිසා මේ බාධා වලට සිත සැලෙන්න පෙරලෙන්න දෙන්නේ නැතුව ඇලෙන්න දෙන්නේ නැතුව තමයි ධර්ම මාර්ගයේම හිත යොමු කරගෙන එකඟ කරගෙන හන්න පුළුවන්. ඒක අම්ම කෙනෙක් ඉන්නෝ කියෝ අනේ ආම්දුරනේ මට බණ අහන්න විදියක් නැහැ. අපේ පුතා ගරාජ් එක දාලා තියෙන්නේ, වාහන හදන ගෑරේජ් එකක් දාලා තියෙනවලු මේ ගෙදරම. අර යකඩ තලනවා, යකඩ උණු කරනවා, පාස්සනවා, ඔය ඔක්කොම සද්ද ඇහෙනවා කිව්වා. මට අහන්න විදියක් නැහැ කිව්වා. මං කෝයි දැන් ඒ අම්මට අහන්න විදියක්ම නැත්තම් Tamante සද්ද ඇහෙන්නේ නැති වෙන්නේ, සවුන්ඩ්ස් එන්නේ නැති වෙන්නේ කාමරයක් හදාගන්න පුළුවන්. AC කරලා. එහෙමත් නැත්නම් එච්චර වේදමුක් කරන්න බැරි නම් අම්මට රුපියල් 150ක් 200ක් දීලා ඔය හෙඩ්ෆෝන් එකක් ගන්න පුළුවන් නේ කඩේ. ගත්ත කන් දෙකට ගහගත්තාම මොළෝ සංසාරෙට හොඳට කන් දෙකට ඇලි කරගත්ත බලන්න කියවුවා. අන්න ඒ වගේ සරල උපාය මාර්ග තමයි හදා ගන්න ඕන තමන්ගේ ධර්ම මාර්ගයේට ඉස්සරහට යන්න. කල්පනා කළොත් මම මේකෙන් කොහොමද මිදෙන්නේ කියලා තමන්ට මාර්ගය පෑදෙනවා. නිසා ලොකු වීරයක් ඕනම ධර්ම මාර්ගේ යන්න ලොකු වීරයක් ඕන. ඒ කියන්නේ සුළුපටු වීරයකට මේ ගමන යන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා කමන්නේ කුඳු ගඟහ හිමින් හිමින් බඩ ගඟා හරි ඉස්සරහට යන්න. මේ ශ්‍රී පත්මය වැඩගත්. ඒක තමන් ගමන තව කොච්චර කල් බණ අහන්න යනවද කියන එක තීරණය වෙන්නේ තමන් යන වේගෙත් එක්ක. ඈ දැන් ශ්‍රීපාදේ අපි මෙතන ඉඳලා පත්මෙට කොච්චර වෙලාවකින් යන්න පුළුවන්ද කියලා කෙනෙක් ඇහුවා. ඒක යාගේ වේගෙත් එක්ක. ඈ එයා පැය දෙකකින් තුනකින් යනවත් වෙන්න පුළුවන්. පැය හත අටකින් යනවා වෙන්නත් පුළුවන්. දවස් එකහමාරක් දෙකක් යනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා මගට ගිහිල්ලා ආය යන්න බෑ කියලා බහිනවා වෙන්නත් පුළුවන්. ඒක තේරෙන්නේ. ඔය යන විදියට නම් සාමාන්‍යයෙන් මාස 7-8ක් වත් යනකොට ඉතින් කරේ. කිනේ ලාට විතරයි මතක. ඒ ඇති. දිගටම මතක තියාගන්න අවශ්‍ය නැහැ. අතු ගෑවා නම් කොස්ස පැත්තකින් තියන්න. නට් එක හයි කරා නම් ගැලෙවුවා නම් අඩුව පැත්තකින් තියන්න. ආයි ඊළඟ නට් එක මේ එන යතුරෙම අල්ලන්න බැරි වේ. එතෙන්දී අවශ්‍ය කරන යතුර එතෙන්දී පාවිච්චි කරන්න. බාසුත් නැහැ කෙනෙක් ඔක්කොම නට්ටික මේ 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 ඇඟේ ඉල්ලගෙන ඔළුව ඇල්ලගෙන ඉන්නේ. ඒ මිනිස්සයාගේ නත් හැම එකම තියාගෙන ඉන්නව අඩු. හැම එකම තියෙන්න ඕන. ඔක තමයි ධර්මඥානය කියන්නේ. අඩු ටික තියෙන්න ඕන. ඒ අඩු වලින් එයා අවශ්‍යදී අවශ්‍ය වෙලාට ගත්ත කැලෙව හයි කරා ආයි තිබ්බපැත්තේ. යා අඩුවෙල්ලගෙන ඉන්නේ. ඈ නිසා තමන්ගේ ගැටලුව විසඳ ගන්න තමයි ධර්ම කරුණ තියෙන්නේ. ධර්ම කරුණ විසඳුනාට පස්සේ අඬුව පැත්තකින් තිබ්බා කියන්නේ. ඒක මතක තියෙන්න ඕනද අමතක තියෙන්න ඕන ප්‍රශ්න නැහැ. එහෙනම් ඔහොම හෙමින් අහගෙන යන්න. උදාහරණ කතා කරන්න ඕනේ ගාන. තා කවුද ඉන්නේ? වැදගත්ම අතහැරීම අතහැරලා ඉන්න එක නෙමෙයි, මමත්වය මම 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 කියන එක අතහැරීම. මම අතහැරලා ඉන්නවා, මේ දේවල් අතහැරලා ඉන්නවා කියන එක නෙමෙයි වැදගත්. මේ ඉන්න කෙනා අතහරින එක. සලකලා බලන්න පුළුවන් නේ? ඉස්සර මේ ඔය බණවලට එහෙම ගිහිල්ලා පොත් එහෙම තියාගෙන දිගට දිගට ලියලියා ඔක්කොම එකතු කරේ නැද්ද? හොඳට මේ කොයි වගේ කාලයක් ගියානේ එක එක බණ ශේෂ්ත්‍ර වලට ගියේ නැහැ. ඒ වගේ කීපයකට ගිහිල්ලා ඒ වුණාට ඉතින් සැක හිතෙන්නේ නැද්ද? මේ මෙහෙම පුළුවන්ද? මේ අර පොතේ කියපු විදියට නෙමෙයි ඈ. එහෙම හිතෙන්නේ ගොඩක් වැඩි ගොඩක් කියලා ටිකක් කියවලා තියෙනවනේ සමහරු. පොත් කියවලා තියෙනවනේ මම නම් කියවලා නැත්තම් මේක අමාරුයි. සාමාන්‍ය මොන වගේ පොත්ද කියවලා තියෙන්නේ? ඒ කියවල නෑ කියලා මෙතන කියන්න හදන්නේ. තමන් කියවලා තියෙනවා නම් කියවලා තියෙනවා කියන්නේ. ඉතින් ඒකෙන බොරු කියන්න එපා. ආමුදුරු ගායි තොගුවනේ කියලා බයයිද? ඒක මම මෙතන කියන ඊට පස්සේ මේ එහෙම තමයි ඔය. අර ඒ වයින් ගත්ත දැනුම් සම්භාරයක් ඔස්සේ බලන ගතියක් නිවන දිහා තියෙනවා. ඒ නිසා ඒ දැනුම් සම්භාරයන් ඔස්සේ ගතිපු දේවල් එහෙම ලියලා තිබුණා තමයි, අපිත් කියවුවා තමයි. හැබැයි ඒ කෙනෙක්වත් ඒ නිවන ගැන කිව්වේ ප්‍රත්‍යක්ෂව නෙමෙයි. ඒ ලියලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂව නෙමෙයි, විග්‍රහයන් ගොඩාක් දෙනෙක්. ඉතින් ස්වාමින් වහන්සේ මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂතාවයකින් තොරවද යුතුවද කියලා තමන්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. තමන්ට හිතෙනවා නම් ප්‍රත්‍යක්ෂතාවයකින් යුතුවයි කතා කරන්න කියලා නිසකවම මාර්ගයේ ගමන් කරන්න, නිසකවම ඒ විදිහට බලන්න. ඔව්, සැක නැතුව බලන්න. එතකොට ඉතාම පැහැදිලිව පේනවා. අර උදාක් ඔය පොත්වල ලියලා තියෙන්නේ ඔක්කොම නිවන ගැන සැක සංකා ඇති වෙන. දැන් අපි හිතමුකෝ මුළු ත්‍රිපිටකයේම කටපාඩම් තියෙන හාමුදුරු කෙනෙක් ඉන්න ධර්මයේ දැක්කේ නැහැ. එයත් නිවන ගැන හොඳට කියනවා. එයා අවබෝධයෙන්ද කියන්නේ? අවබෝධයෙන් නෙවෙයි, දැනුමින් කියන්නේ. ඉතින් එයාට මෙයා කියන දේ ගැන සැක තියෙනවා. මට සැක නෑ, මං තදින් විශ්වාස කරනවා කියලා කියයි. තදින් විශ්වාස කළාට තමන්ගේ සැකේ දුරු වෙන්නේ නෑ. අපි කියදව නොදකපු දෙයක් පිළිබඳව මං තදින් විශ්වාස කරනවා කියපු නිසා හරි පොතේ තිබුණු නිසා හරි කියලා කිව්වට එයාගේ හද සාක්ෂි තුළින් පැනනගින් නැහැ සැක නැති තත්ත්වය. සැක තත්ත්වය උපදින්නේ අවබෝධයෙන් පසුව. ඒ නිසා ඔය පොත්වලින් දැනගෙන කොච්චර බණ කියන අය හිටියත් කියන අයටත් විචිකිච්ඡාව තියෙනවා, අහන අයටත් විචිකිච්ඡාව තියෙනවා. හොඳ මහා සූත්‍රධාරී හාමුදුරන් වහන්සේලා මේ නිවන ගැන කියන්න ගිහිල්ලා මුල මැද අග පටලවා ගන්නවා. හොඳට දකින්නවා. නම් කියන්න හොඳ නැහැ. ඉතාම ජනප්‍රිය ස්වාමීන් වහන්සේලා බණ ටිකේ මුල කිව්ව එක නෙමෙයි අද කියන්නේ. මුල මැදාග පරස්පරයි. උගුර පාද පාද කැහැ කැහැ කොහොම හරි වැඩේ කියනවා. යාම දන්නවා යාට වැරදිලා අරකට මේක ගැලපෙන්නේ නැහැ, තර්කානුකූල නැහැ, යථාර්ථවාදී නැහැ කියලා කියාගෙන යනවා. ඉතින් සාමාන්‍ය ලෝක ජනයාට අර දැනුමින්ම බලන නිසා ඕක ඒගොල්ලන්ට අහු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නෑ. ඒක තමයි තියෙන්නේ, ස්වභාවයක් තියෙනවා. ඒක දන්න කෙනා විතරයි ඒක දන්නේ. අපිට බාණ්ඩේකවත් ලේසියෙන් මේ ඔරිජිනල් එක මේ ලෝකල් එක හොයාගන්න බැරි එකේ. නිවනේ ඔරිජිනල් එක ලෝකල් එක හොයාගන්න පුළුවන්. එක වගේ නෙවන්, එක විදියට බෑන්ඩස් ලේබල් ගහලා ඉවනවා. ඉතින් අපි ඔරිජිනල් එක කියලා මේ බාලේවට අහුවෙන්නේ සමහරලාද. ඉතින් ඒ නිසා දැන් බණ අහගෙන ආපු ගමනෙන් යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවනේ. ඔය වගේම ප්‍රතිඵලය බණ අහන්න 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 වර්ධනය වෙනවා. ඒ නිසා දැන් මොකද අපි කරන්න ඕන දිගටම? බණ අහන එක. ඒවල බණ අහනකොට අපේ වෙන වෙන පැති වලට යන සිත හැමතිස්සෙම ධර්මය ගැන හිතන්න යොමු වෙනවා. ඉතින් සමහර අය අහන බණ අහලා නිවන් දකින්න පුළුවන්ද කියලා. බුද්ධ දේශනාවේ තියෙන්නේම කල්යාණ මිත්‍රත්වය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන මේ මහණෙනි නිවන් දකින්න තියෙන මෙන්න මේ ක්‍රමවේදය. එන ක්‍රමයක් නෑ. එතකොට සද්ධර්මයේ තුලින් කියවෙන්නේ මොකද්ද? අපේ සිත පිළිබඳව විදර්ශනා කරනවා. අපේ වේදනාව පිළිබඳව විදර්ශනා කරනවා. ලෝකයේ තියෙන ධර්මතාව පිළිබඳව විදර්ශනා කරනවා. අපේ කය පිළිබඳව විදර්ශනා කරනවා. සමස්ත ලෝකයේ පිළිබඳව විදර්ශනා කරනවා. එතකොට මේ යන ගමනේ තමන්ගින්ට ගැලපෙන දෘෂ්ටි අනිවාර්යෙන් තියෙනවා. ඒව හැම මොහොතකම බිඳෙනවා. බිඳලා බිඳලා අවසානම තමන්ටම ආවෙනිකෝ දෘෂ්ටියක් තමන් හොයාගෙන ඒකත් බිඳ දවසට තමන් සසරෙන් නිදහස් වෙනවා. ඒක අප්‍රමාදීව බණහන වැඩ පිළිවෙලම ඉස්සරහට කරගෙන යන්න වීර්යයෙන් කැපවීම උත්සාහ කරා උත්සාහය හොඳයි. ඊළඟ කවුද ආවේ නැත්තේ? ඉතින් කොහොමද මොකද මොකද කිව්වේ මොකද කිව්වේ කාලය ඉතින් ලොකු දේවල්ක් තියෙනවා ලොකු පාත්තර යනවා ටික වැඩිපුර ඕව යන එකක් තියෙනවාද කියලා බැලුව ටිකක් අපිට කීයක් හරි ගන්න පුළුවන් නේ ඒක වෙන හොඳයි කියා මෙහිමයි ඉතින් අපි අපිට හදාගත්ත දේවල් ඉතින් එක එක ඉතින් ලොකු දේපල තමයි ඉතින් මේ යට තුඹසක් ඒක ලොකු දේපල ඉතින් ඒ වගේ ඉතින් අපි හදාගත්තොත් මේක ලොකුයි කියලා ඒක යාට ලොකුයි මේ ලොකු දෙයක් නෙමෙයි කියලා හදාගත්ත ගමන් ඒක ලොකු දෙයක් නෙමෙයි සාපේක්ෂිතවනේ හිතන්නේ මේ පෝසත්කම දුප්පත්කම කියලා. ඉතින් මදිකම කියන එක හටගත්තොත් එහෙම මොන තරම් දේවල් තිබුණත් එයා දුප්පත් කියන හැඟීමක් ඇති වෙනවා. නะ? ඒක තමයි ස්වභාවය. මොකද මේ ලොකු වෙන්න ලොකු වෙන්නත් ඒ ලොකු අයට හැප්පෙන්න වෙන්නේ ලොකු අයත් එක්ක. හරි පුදුම වෙනස්. ලොකු අයට හසුරු කරන්න හම්බෙන්නේ ලොකු අයත් එක්ක ලොකු අයත් එක්ක ලොකු අය අතර දුප්පත් වෙනවා නිරන්තරයෙන්. එහෙමත් නැත්නම් ලොකු අයත් එක්ක ලොකු විදියට ඉන්න හරි අමාරුයි. ඒ කියන්නේ වියදම් අත වැඩි. දැන් ලොකු අයගේ වෙඩින් එකක් ගන්න ගියාම ලොකු වියදම්. එයා බොහොම අමාරුවෙන් ඒක කරන්නේ දත් මිටි කාගෙන කරන්නේ ණයත් වෙලා සමානලා පොඩි කෙනා පොඩියට ගන්න ගියා ඒ දුප්පත් මොය මේ තේවතු වල හැරෙන්නේ නැහැ ඉන්න විවාහ ජීවිත ගත කරන්න එන අනේ ගියා රෙජිස්ටර් ළඟ අරක දෙන්නත් එක්ක අසම් කරා ඇඟිලි සලකුණු තිබ්බා ගෙදරට ගිහිල්ලා බතක් හොයාගෙන කාලා පොඩියක් ගාලා සතුටුයි කියලා ඒ නිසා අපි හිතාගෙන ඉන්න මට්ටම තමයි ඉතින් අපිට ඔය දේවල් කියලා කියන්නේ. ඕවා දැන් අරගෙන ආවද මෙහාට? දැන් මහත්යේ මෙතන මොකුත් දේපලක් තියෙනවද? මම පර්ස් එකේ තියෙන පොකට් මනිය විතරයි. දැන් මොකුත් නැහැ. දැන් එතකොට මේ දේපලක් තියෙනවයි කියලා කියන්නේ මොකද්ද මේ? සංඥා. සංඥාව එහෙ තියෙන්නේ. හැමදාම ඉඩම් මහ පොළවේ තියෙන්නේ. ඕවා ඉතින් කෝටි ගානක් මේක මගේ ඉඩමේ කියලා හිතාගෙන ඉඳලා මල අනාගතේට තව කෝටි ගානක් මිනිස්සු මේක මගේ ඉඩමේ කියලා හිතාගෙන ඉඳලා බලනවා එහෙනම් මොකද්ද මේ අයිතිය කියන්නේ පෝසත්කම කියන්නේ දුප්පත්කම කියන්නේ සංඥාවක් විතරයි මායාවක් නේ තමයි මේ මවහගෙන ඉන්නේ හීනයක් දකින්නේ මේ හීනත් අරගෙන ඇවිදිනවා හීන ගොඩක් අරගෙන හැම තැනම ඇවිදිනවා. හීනෙන් ඇවිදිනවා හීන ගොඩක් තර. ඔක කාටවත් තේරෙන්නේ නැහැ මිනිස්සු මේ ඇවිදින්නේ හීනෙන් කියලා. මිනිස්සුන්ට ඔක තේරෙන්නේ නැහැ. අවදියක් ලැබුණ දවසට තමයි තේරෙන්නේ මේ අපි ඇවිදින්නේ හීනෙන් කියලා. හීන වෙනුවෙන් හීනෙන් ඇවිද්දා. ඉතින් ඔය හීනෙන් නිදහස් වෙන්න අප්‍රමාදීව තව තවත් ධර්මය අහද්දි 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 ඔය හීන එකින් එක එකින් එක එකින් එක සිදිලා සජීවී ලෝකයට ප්‍රවිෂ්ඨ වෙනවා. සජීවී ලෝකයට ප්‍රවිෂ්ඨ වෙනවා. එතකොට ඔය ඔක්කොම බර ටික සැහැල්ලු වෙනවා. නැත්තම් ඔය තියෙන දේපල ඒවා මේවයි සංඥා තිබුණොත් ඒ ආශ්‍රිතවම උපදින. ඔව් සමහර ආච්චි අම්මලා මුත්තලා අතාරින්න නැතුව දේපල වස්තු වලට ඇලිලා ඉන්නව නේද? ඒ ආශ්‍රිතවම තමයි බල්ලෙක් වුණත් බල්ලෙක් කියලා උපදින්නේ ඒ ආශ්‍රිතව. ඈ වඳුරෙක් වුණත් වඳුරෙක් වෙන්නේ ඒ ආශ්‍රිතව. ඒ කීමට කියන්නේ කතරගම දේවාලේ වටේ ඉන්නේ රිලව් ටික කපෝ කියලා. ඒ තමයි වැඩේ. කවුරුවත් එහෙමයි. ඉතින් දිගට තව ටිකක් බන් ටිකක් අහගෙන යනකොට තා ටිකක් වැඩිපුර සුද්ධ කරගන්න පුළුවන්. අර තියෙන දේවල් වලට සිත යොමු කරන්නේ නැතුව ධර්මයට වැඩි නැඹුරුවකින් සිත යොමු කරන්න තමයි වීර්යය ගන්න ඕන. මොකද හේතුව අරවට යොමු කරගත්තට වැඩක් නැහැ. ඒවා තා අවුරුදු 50ක් තියාගන්න බෑ මටනේ. එතකොට ධර්මය ඔබට පුළුවන් සදාතනික විමුක්තිය කරා යන්න මාවතක් කරගන්න. ඒ නිසා සදාතනිකවම සසර සැනසිල්ල දෙන ධර්මය පිහිට කරගන්න උත්සාහ කරන්න, වීරය කරන්න. අර පැත්තට යන සිත හැම තිස්සේම දේපල වස්තු වෙනුවෙන් යන සිත හැම තිස්සේම අරගෙන මේක කරගන්න. ඒවා නිකන් මේ ලියකියවිලි වලින් තිබුණා හෝ නොතිබුණා හෝ ප්‍රශ්නයක් නෑ. ඒ ඔක්කොම මහ පොළොව යකඩ යකඩ මහ පොළොව මහ පොළොව මේ විදිහට තීදී තමන් හිත නිරවුල් කරගෙන යන්න මේ හැබැයින් අතහරින්න ඔයට වඩා අමාරුයි සිතෙන් අතහරින එක. තේනානේ හැබැයින් අතහරින එක අපි හිතනවා හරි අමාරුයි කියලා. අමාරුයි. හරි අමාරුයි. ගෙන් ඇටයක් ගලවනවා වගේ තමයි. ආ ආමුදුරු දෙන්නම කියනවා මිස දෙන්නේ නැහැනේ. දෙන්න ගියපු දාසර තමයි උන්වහන්සේලටත් තේරෙන්නේ දෙන එක මොන තරම් අමාරුද. ඊට වඩා අමාරුයි හිතෙන් අතහරින එක. හිතෙන් අතහැරියොත් සියල්ල අතහැරියා බවට පත් වෙනවා. ඒක සම්මුති පරිහරණයක් විතරයි. ඒ නිසා සිතෙන් අතහරින්න වැරදරන් තව ගොඩක් ඉස්සරහට යන්න තියෙන වටේ වටේ තියෙන ගොඩාක් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක විසඳගෙන හින්සරේ බණහගෙන යන්න. සරණින් අපි තව සාකච්ඡාවකට ගමු. ලබාගත් ජීවිතේ සතර අපායෙන් නිදහස් වෙන්න මහන්සි වෙන්න ඕන හැම කෙනෙක්ම. මනුෂ්‍යාත්මය රැක ගන්න මහන්සි වෙන්න ඕන. ඔබට ධනෙවත්, ඔබට දරුවවත්, ඔබට මව්පියවත්, ඔබට යාළුවවත් පිට වෙන්නේ නැහැ. ඒවා හරීතාවකාලික ටික කාලෙකදී හමු වෙලා ටික කාලෙකදී අහිමි වෙලා යන. ඒ වගේම මරණාසන්න මොහොතේදී තමන්ම තමන් සමගම තනි වෙන. මැරුණට පස්සේ තමන්ගේ විඥානය අතිශයින්ම තමන්ට පෞද්ගලිකව සසර සැරිසරන ස්වභාවයක් තියෙනවා. පුනර්භවයන් ලබන, පුනරුත්පත්තියන් ලබන ස්වභාවයක් තියෙනවා. ඒක එක්කෙනා ඕ වචන දාගෙන හරී ගස්තන පුනර්භවයද පුනරුත්පත්තියද කෑ ගහනවා. මහාචාර්යවරුද එහෙම නැත්තම් ගිරවුද කියලා හිතෙනවා. ඕවා ප්‍රශ්න දාගන්න දේවල් නෙමේ යම් කිසි සිද්ධාන්තයකට පුනර්භවය කිව්වොත් පුනර්භවය පුනරුත්පත්තිය කිව්වොත් පුනරුත්පත්තිය මොකක් හරි එකක්. එතන විඥාන මනෝ ධාතු ශක්තියක් තියෙනවා කියන එක නෙවෙයි කියන්නේ. ඔබට යම් කිසි බලයක් තියෙනවා. ඉතින් ආත්මය තිබුණා නැතා කමක් නැහැ. ඒක පිළිගැනීම ඕනේ. මෙතන මනස හදාගන්න. ඉතින් කාට හරි හිතෙනවා නම් එහෙම පුනර්භවයක් නැහැ, 아무තු ශක්ති විශේෂයක් නැහැ කියලා, අන්න එයාට එහෙනම් තමන්ගේ සිත තමන්ට කැමති පරිදි පවතිනවා දකින්න පුළුවන්. 아무ත් කැමති විදියට දකින්න බැරි වෙලා තියෙන එකට හේතුව තමන්ට පාලනයක් නැති සිතක්. තමන්ට නොහික්මුණු තැනක ඉඳලා තමන්ට බලපෑම් කරනවා. සසර බිය දනෝ, අපා බිය දනෝ, මරණ බිය දනෝ. බලන්න බුදුහාමුදුරු දේශනා කරපු දේවල් මොන තරම් වටිනවද. අපි ළඟ මේ නොදැනුවත්ව මේ සමාජයේ සැරිසරද්දී මාන්න උද්දච්ච අවිද්‍යාකම් කොච්චර නේද එඟට ආවද කියන. මටත් හරිය උද්දච්චකමක් තිබුණා. ඒ තමයි මේ ලෝකේ මිනිස්සෙකු විසින් කළ හැකි ඕනම දෙයක් මටද කළ හැකි කියන එක. ඉතින් අවසානයට හම්බුනේ බුදුහාමුදුරුවෝ. දැන් මේ ලාස්ටෝන් ගියා හදට. ඉතින් මං හිතනවා මටත් යන්න පුළුවන්. අන්දන්නේ හදර ගියාද නැද්ද කියලා ඒක කාන්තාරයක බස්සලා ෆොටෝ ගැව්වා කියලා කියනවා. කොහොම හරි මේ යන්න පුළුවන්. ඒ ගගනගාමීක් වෙනවා කියලා කියන්නේ මරණය අතහැරලා මරණයට ඉඩ දීලා යන කෙනෙක් කියන්නේ. අය කියන්න බෑ එනකන් ෂුවර් නේ. ඇවිල්ලා ටික දවසකින් මැරෙද්දන්නෙත් නෑ. කිරණ ශක්තියින් වැඩිලා එහෙම නැත්තම් ආයි ඒත් දන්නේ නැත. එතකොට මේ උද්දච්චකම් තිබුණා. මෙන්න මිනිසෙකු විසින් කළ හැකි දෙයක් මටද කළ හැකි කියන අභියෝගය තිබුණාම බුදුහාමුදුරු මිනිස්සෙක් කියලා දැනගත්තා. මිනිසෙකු විසින් කළ දෙයක්. එතකොට ආනන්දහාමුදුරු, මොගලන්හාමුදුරු, සරියුත්හාමුදුරු, ඈ මහකාශ්‍යප මහරහතන් වහන්සේලා, අස්සජි මහරහතන් වහන්සේලා කවුද? මිනිස්සු. අපිට තිබුණ ඉන්ද්‍රිය පහම තමයි උන්වහන්සේට තිබුණේ. 아무තු වෙන්නේ තිබුණේ නෑ. උන්වහන්සේලාට තියෙන එකම තමයි අපිට තියෙන්නේ. එහෙනම් ඉතින් ඒ මිනිස්සු විසින් නැගී සිටින්නට අපිටත් තියෙන්න පුළුවන්. රහතන් වහන්සේලා මොහොකටවත් ආස නෑ කියලා ඔය ගොඩාක් බෞද්ධයන්ගේ මතයක් තියෙනවා. කිසි දෙයකට රහතුන් ආස නෑ කියලා. ඒ පට්ටපල් බොරුවක් දන්නේ නැති කම නිසා කියන්නේ. රහතන් වහන්සේලාට ඒ ලෝකේ තියෙන කිසි දෙයක් ඇලර්ජි නෑ. ඒ කියන්නේ එහෙම ආස නැති ගතිය නෑ. ඔය දලයි ලාමා වහන්සේගෙන් ඇහුවා, "ඔයාට ලස්සන ගෑල් ළමයෙක් දැක්කම මොකද හිතෙන්නේ?" කියලා ඇහුවා. දලයි ලාමා වහන්සේ කියන බියුටිෆුල් කියලා. "එයා හරි ලස්සනයි" කියනවා. එතකොට මොකද? ඒ ආස නැති ගතියක්ද? ආස ගතියක්ද? නෙමෙයි. එයා ස්වභාවය දකින්න පටන් ගන්නවා. ලස්සන කෙනා ලස්සනයි කියලා දකින්නෝ, කැත කෙනා කැතයි කියලා දකින්නෝ, මධ්‍යස්ථ කෙනා මධ්‍යස්ථයි කියලා දකින්නෝ, හරි දේ හරි කියලා දකින්නෝ, හොඳ දේ හොඳයි කියලා දකින්නෝ. නමුත් සුවිශේෂී දර්ශනයක් අවබෝධ කරගන්න දෙන මොකද්ද? ඒ සියල්ලට ඉහළින් දකින්න පුළුවන්. තේරෙනානේ? පොළොවේ යද්දි පොළොවේ මානසික මට්ටම. දැන් අපි පොළොවේ ට්‍රැෆික් එකේ ඉන්නකොට අයියෝ මේ වාහන ට්‍රැෆික් එකේ ගිය මේ පොළොවට වෙලා මෙහෙම ඉන්නවා. අපි 요거 බලාගෙන ඉතින් අපිට මේ පොළොවේ දේවල්ම තමයි ඉතින් අපි කතා කරන්නේ සහ අපිට පේන්නේ සහ අපිට දැනෙන්නේ සහ දොරවල් වහගෙන AC නැත්තම් වටපිටාවේ තියෙන දුර්ගන්ධ ඒව මේවා ඔක්කොම දැනෙනවා. කොළඹ කානුවල ගඳ මේව දැනෙනවා. මම ඉතින් කාලයකට ගිහිල්ලා නැහැ AC නැතුව ඔය කොළඹ පැත්තට. දවසක් AC නැති වාහනයක වීදුරු අරගෙන යන්න ලැබුණ දවසේ තමයි මම දැනගත්තේ කොළඹ මෙච්චර ගඳයි කියලා. යන්නම බැ සමහර මේ කොළොන්නාව පැත්තේ ආරේ මේ ගඳස් කාරේ ඉන්නේ. අර මම ඉතින් දන්නේ අපි අර AC දාගෙන ගිහින් නිසා දන්නේ ගොඩක් වෙලාවට. බස් වල යන අයට කරන ආහි හුරු වෙලා තියෙන එක දැන් දැනෙන්නේ නැහැ. ඒකට අර පරිවර්තනය වෙනවා. නමුත් මම මේ කියන්න උත්සාහ කරේ මේ ඔක්කොම යා මේ පොළවේ ඉඳි පොළවේ තියෙන ප්‍රශ්නත් එක්ක යා මෙහෙම මෙහෙම ඉන්නවා. නමුත් අපි ගුවන් යානේ කියනවා. ගුවන් යානේ කියන්නේ අපි දකින්න මේ පාරවල් වල තියෙන දිගු ට්‍රැෆික් එක දකින්නවා අපි. හැබැයි අපිට අර පොළවේ අර කාර් එකක් ඇතුලේ ඉන්න මිනිස්සෙගේ තියෙන එක ප්‍රශ්නයක්වත් අපේ ඔළුවේ නෑ. මොකද අපි දන්නවා අපි යන්නේ උඩේ. ඔන්න රහතන් වහන්සේලාගේ ස්වභාවය. එයන් දකින්න අර මනසන්දි ඔක්කොමත් දන්නවා, ට්‍රැෆික් ඔක්කොමත් තියෙනවා, මිනිස්සු එන්නේ යනවා, පාරවල් ඔක්කොම පේනවා. හැබැයි එයා යන්නේ උඩින් ඒ ඔක්කොටම වඩා උඩින්. ඔබ ඉන්ද්‍රියන් තුළ බැසගත්තාම හරියට පාරේ ඉන්නවා වගේ. ඉන්ද්‍රියන් වල නික්මුණාම ඔබ හරියට ගුවන් යානේ උඩින් යනවා වගේ, හැම දෙයකින් උඩ යනවා. ඒ නිසා ඔබ තුලය ඔබ උඩින් යන්න. ඒක මන් දන්නේ තේරෙනවද කියලා. ඔබම ලෝකයක් කරගෙන ඔබ තුල ඔබ උඩින් යන්න, සියල්ලට වඩා උඩින් යන්න, සියල්ලට ඉහළින් යන්න. ඔබ ඔබට ඉහළින් සිටින්න. ඔබ ඔබට ඉහළින් සිටින්න. තේරෙන්නේ නැහැ ඔබ හිමිතරේ තේරෙයි කියලා ආකාරي විදර්ශනා කරගෙන යන්න. එතකොට ඔබ ඔබට ඉහළින් සිටිනවා නම් එතන ඔබ මම කියන පරාසය දුරු වෙලා ගිහිල්ලා විවෘත වෙලා විශ්වය හා සම්බන්ධව ඔබ ලෝකයේ දඩකී. මොනවද තියෙනවා කවුද ඉන්නේ කතා කරන්න වචනයක්. ඒක හරි අපහසුයි. හොඳට ඔළුව මහන්සි කරන්න ඕන, විදර්ශනා කරන්න ඕන, ධම්මානුපස්සනාව වෙන්න ඕන. ඒ කියන්නේ ධර්මය ගැන ගැඹුරින් විමසුන් ඥානය යොදවන්න ඕන. ධම්මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ ඒක තමයි. ඒ ධර්මයේ පිළිබඳවම විමසන්න ඕන. සිතින් සිත පිළිබඳව, වේදනාවන් තුළින් වේදනාවාත්මක ස්වභාවය පිළිබඳව, කයෙන් කය පිළිබඳව හඳුනා ගන්න ඕන. අජ්ජද්ද බාහිද්දාවා කියලා කියන්නේ මේ බාහිර ස්වરૂපයත් ඊට වඩා ඒක තුල දකින අජ්ජත් ස්වභාවයකුත් තියෙනවා. අපි ප්‍රශ්නයක් දකින ප්‍රශ්නයේ ස්වභාවිකුත් තියෙනවා. ඊට වඩා ඒ ප්‍රශ්නය ප්‍රශ්නයක් හැටියට ගන්න පුජ්‍යලයාගේ පැත්තකුත් තියෙනවා. මේ හැමදෙස්සෙම ඔය දේවල් වලින් නිදහස් වෙලා ලෝක වචන අතර හරි එකක් තෝරගන්න බෑ. ලෝක නිරෝධයක් කරගන්න ඕන සියල්ලගෙම නිදහස් වෙන්න ඕන. එහෙමනම් හැමදෙනාටම සම්මා